නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝමනස්සාම් අහං භික්කවේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සතියේ අලුත් ධර්මදේශනා මාලාවක් පටන් ගත්තා. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය මුල් කරගෙන එතකොට මේ සක්කපඤ්ඤ සූත්‍රයේ එන විශේෂ කාරණා කීපයක් නිසා තමයි අපි මේ සක්කපඤ්ඤ සූත්‍රය අපේ දේශනා මාලාවට එකතු කරගත්තේ. විශේෂයෙන්ම අපි මුලින්ම පටන් ගත්ත මේ මදුපිණ්ඩික සූත්‍රයේදී අපි එක්තරා අන්දමකින් සිද්ධාන්තමය වටිනාකමක්, සිද්ධාන්තමය දැනුමක් ඇති කරගත්තා. අපේ හිත ඇතුලේ කොහොමද මේ විවිධාකාර සිතුවිලි, විවිධාකාර විතර්ක පැන නැගින්නේ. ඊට පස්සේ ඒවා වර්ධනය වෙලා ගිහිල්ලා ඊට පස්සේ ප්‍රපංච බවට පත් වෙන්නේ කොහොමද? හිත අතෝරක් නැතුව කියවන්න පටන් ගන්නෙ කොහොමද? අතෝරක් නැතුව ඉබාගතේ දුවන්න පටන් ගන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි එක්තරා අන්දමක සිද්ධාන්තමය දැනුමක් පදුපින්ඩික සූත්‍රය ආශ්‍රයෙන් ඇති කරගත්තා. ඊට පස්සේ අපි පිවිසුනා ඒ අපි ඇති කරගත්ත දැනුම, ඒ සිද්ධාන්තමය අවබෝධය කොහොමද ප්‍රායෝගිකව යොදන්නේ කියන එක ගැන යම් පමණක විස්තරයක් කරන්න මජ්ක්‍ධිමනිකායේ අන්තිම සූත්‍රය වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අවස්ථා තුනක් නිරූපණය කරමින්, ඒ කියන්නේ පෘථග්ජන භූමියේ හිටියත් කල්යාණ පෘථග්ජනයෙක් වශයෙන් යෝගාවචරයෙක් වශයෙන් කෙනෙක් කටයුතු කරන ආකාරය කෙබඳුද කියන එක, විවිධාකාර ඉන්ද්‍රිය ආරම්මණයන් තමන්ගේ ඇහින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලැබනකොට එය ඒ තැනැත්තා කොහොමද කටයුතු කළ යුත්තේ කියන ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එතනදී අපි ඇත්තටම මදුපිණ්ඩික සූත්‍රයෙන් ඉගෙන ගත්ත යම් යම් ගුරුහරුකම් යොදාගත්තා. ඒ පාඩම් අපි යොදාගත්තා. මොකද එතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රපංච දුරු කිරීම සඳහා, ඒ වගේම ඊට මුල පුරන හිතේ ඇතිවන මනාපකම් අමනාපකම්, එමත් නැත්නම් මේ දෙකේ මිශ්‍රවීම් වල දිගට ඉන්නේ නැතුව, ඒවා තුල පැලපදියම් වෙන්නේ නැතුව, ඒවැයින් නැවතත් හොඳ නිවරදි උපේක්ෂාවකට හිත නැවත යොහුසුලුව යොමු කිරීම සම්බන්ධයෙන් උපදෙස් දෙනවා. අන්න ඒ තැන්වලදී කොහොමද අපි අර මදුපිණ්ඩික සූත්‍රයේ ඉගෙන ගත්ත කාරණා යොදාගන්නේ? අපි කොහොමද මේ අලුත් తত্ত্বය සකස් කළ తত্ত্বයක් හැටියට, සකස් කරපු తত্ত্বයක් හැටියට අපිම විසින් කෑලි මූට්ටු කළා, එකතු කළා, අඩුපාඩු පුරවලා සකස් කරපු తত্ত্বයක් හැටියට අපි තේරුම් ගන්නේ කොහොමද? ඒ වගේමයි මේ අලුතෙන් ඇති වෙලා තියෙන తত্ত্বය අර කලින් හිටිය සරල සාමකාමී පැටලිලි වලින් තොර උපේක්ෂා සහගත ඒ தത്വයට සාපේක්ෂව දැන් මේ අලුතෙන් ඇතිවෙච්ච தത്വයේ තියෙන ගොරහැඩි බව, ඕලාහරික බව, ගොරෝසු ගතිය, බර ගතිය තේරුම් අරගෙන නැවතත් අර පරණ தത്വයට යෑම ගැන බුදුරජාන් වහන්සේ උපදෙස් දීම අපි මතක් කරගත්තා. ඊට පස්සේ තවත් ක්‍රමයක් වශයෙන් මේ අලුතෙන් ඇතිවෙච්ච தത്വය කොහොමද මේ ක්‍රමානුකූල ධර්ම පරම්පරාවක් වශයෙන්, හේතුඵල දහමක් වශයෙන් එකක් නිසා තව එකක් ඇතිවෙන ඒ පෙළ ගැසීමක් වශයෙන් කොහොමද මේ අලුත් தත්ත්වයේ ගොඩ නැගුණේ? ඒ පටිච්චසමුප්පන්න භාවය තේරුම් ගන්නත් අපි මදුපිණ්ඩික සූත්‍රය භාවිතා කළා. දැන් ওই විදිහට අපි මේ ප්‍රපංච ගොඩ නැගීම ගැන, ප්‍රපංච සමනය කිරීම ගැන මූලික කරගත්ත ධර්ම දේශනා මාලාවක් තමයි මේ දිනවල අපි කරගෙන යන්නේ. ඉතින් ඒකේ තව පැත්තක් විස්තර කරන්න තමයි අපි මේ දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය ඉස්සරහට ගත්තේ. සක්කපඤ්ඤ සූත්‍රයේ මුලින් එන්නේ ඇත්තටම සෞන්දර්යාත්මක පසුබිමක්. එක්තරා අවස්ථාවකදී චක්‍රදේවේන්ද්‍රයාට උවමනාවක් ඇති වෙනවා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඉතින් එකපාරට මෙතුමා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ නැතිව තමන්ගේ අතවැසියෙක් වන පංචසික කියන දිව්‍ය පුත්‍රයව එවනවා බුදුරජාණන් වහන්සේව පොඩ්ඩක් යාළු කරගන්න කියලා. උන්වහන්සේත් එක්ක සතුරු සාමිච්චි කතාවක යෙදිලා තමන් පැමිණෙන බව මූනික හැඳින්වීමක් දැනුම් දීමක් කරන්න කියලා මේ පංචසිකව තමයි යවන්නේ. ඉතින් පංචසික ඇවිල්ලා එකතකින් බැලුවාම ටිකක් දාන් දරුව කුලේ හින්දා එතුමා බොහෝම මේ සංගීතය රැළදි කෙනෙක්. වීණාවත් අරගෙනයි බුදුහාමුදුරන්ව හම්බ වෙන්නේ. ඇවිල්ලත් ඉතින් වීණාවක් වයමින් තමන්ගේ හිත බැඳිච්ච සූර්ය වච්චසා කියන ඒ දිව්‍යාංගනාව ගැනත්, ඒ වගේම ත්‍රිවිධ රත්නය ගැනත්, මේ දෙක එකසු මේ පැති දෙක එකසු වෙච්ච ගීතයකින් තමයි බුදුරජාන් වහන්සේව සතුටු කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් එකසකින් මේ පංචසික ගායනා කරන ගීතය එක්තරා අන්දමකින් යම් ශෘංගාර රසයක් තියෙන්නත් පුළුවන්, තවත් පැත්තකින් ඒකේ ධර්ම රසයක් තියෙන්නත් පුළුවන්. මොකද මේ දෙක එකට කැටි වෙච්ච ගීතයක් තමයි එතුමා ඉදිරිපත් කරන්නේ. කෙසේ නමුත් ඒ ගීතයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඒක හෙලා දකින්න නැතුව ඒ වෙනුවට ප්‍රකාශයක් කරනවා. මේ ඔබගේ කටහඬයි අර වීණාවේ ස්වරයයි එකක් අනික ඉක්මවා ගියේ නැහැ, බොහෝම සමබරව ඒ දෙක ගැළපීලා ගියා. ඉතින් ඒක අතකින් බුදුරජාණන් වහන්සේ ගාව තිබුච්ච ඒ අවබෝධයත් මෙතනින් පෙන්නුම් කරනවා. උන්වහන්සේ නච්ච ගීතවාදිත මේ සියල්ල දුරලා වාසය කළත් මෙතෙන්දි මේ තවත් කෙනෙක් ඒ කරපු නිර්මාණය අගය කිරීමේ ශක්තියක් උන්වහන්සේ ගාව තිබිලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඊට පස්සේ මේ විදිහට පංචසිකයි බුදුරජාණන් වහන්සේ බොහොම සතුටු සාමිච්ච කතාවේ යෙදෙනකොට සක්‍රදේවේන්ද්‍රය නැවතත් පංචසිකට මතක් කරලා දෙනවා මේ තමන් ආපු කාරණේ ඉෂ්ට කරන්න කියලා. එතකොට තමයි පංචසික බුදුරජාණන් වහන්සේට මතක් කරන්නේ, අපේ සක්දේව රජතුමා ඔබ වහන්සේ මුණ ගැහෙන්න දැන් බලාපොරොත්තු වෙනවා, ඒකට දැන් සූදානමින් ඉන්නේ කියලා මතක් කිරීමක් කරනවා. ඒ අවස්ථාවේ තමයි සක්‍රදේවේන්ද්‍රය තමන්ගේ ඒ මහේ ශාක්‍ය දිව්‍ය පිරිසත් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා. මෙහෙම පැමිණුණාට පස්සේ ඉතින් මතක් කර ගැනීමක් කරනවා ඒ තමන් මීට කලිනුත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ආපු හැටි. නමුත් භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් සිටිය නිසා කරදර කරන්න නැතුව, බාධා කරන්න නැතුව නැවතත් ආපහු හැරිලා ගිය හැටි. ඉතින් ඒ පණිවිඩ මේ තවත් ළඟ හිටිය දිව්‍යාංගනාවකට භාග්‍යවතුන් වහන්සේට ඒ තමන් ආපු බව මතක් කරන්න කියලා දැනුම් දෙන්න කියලා ගිය හැටි මතක් කරලා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ හරහා මේ සක්‍රදේවේන්ද්‍රයාගේ තියෙන ධර්ම ගෞරවය, බුද්ධ ගෞරවය, සංඝ ගෞරවය තේරුම් ගන්නවා. ඒ වගේමයි මෙතුමා බොහොම ප්‍රඥාවන්තයෙක් බවත් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. ඒ වගේමයි තවත් අපි පුංචි කාරණාවක් එදා මතක් කරගත්තා. ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ පහළ වීමෙන් මේ තෞතිසා දිව්‍ය ලෝකයේ ඇති වෙලා තියෙන වෙනස්කම් කීපයක් ගැන මේ සක්දේව රජතුමා පැහැදිලි කරනවා. එකක් තමයි මේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාම මිනිස්සයෝ කුසලයට නැඹුරු වෙනවා, අකුසලයෙන් ඈත් වෙනවා. ඒ නිසා තමන්ගේ, ඒ කියන්නේ තෞතිසා දිව්‍ය භවනේ දිව්‍ය පිරිසේ වැඩිවීමක් මේ සක්‍රදේවේන්ද්‍රයා පෙන්ලා දෙනවා. ඒ වගේම අසුරයෝ අඩු වෙනවා, ඒ කියන්නේ දෙවියන්ට සතුරු පිරිසක් වශයෙන් අසුරයෝ කටයුතු කරලා තිනවා. ඉතින් ඒ අයගේ පිරිස අඩු වීමකුත් මේ සක්‍රදේවේන්ද්‍රයා ඇතුළු මේ තෞතිසා දිව්‍ය භවනේ දෙවියන්ගේ පිරිස වැඩි වීමකුත් මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ සිදු වෙන බව සක්දේව රජතුමා මතක් කරනවා. ඊට අමතරව මතක් කරනවා විශේෂයෙන්ම භාගතුන් වහන්සේගේ ශාසනයේ කුල මේ උපාසිකාවක් වශයෙන් කටයුතු කරපු ගෝපිකා කියන උපාසිකාව, ඒ තමන්ගේ කාන්තා ආත්ම ස්ත්‍රී ආත්ම භාවය අකමැති වෙලා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කරමින් විවිධ කුසල් කර්මවල නිරත වුණා. ඇයගේ අදහස ඉෂ්ට වුණා එපමණක් නෙමෙයි, ඇය මිය ගෙහිලා ඉපදුනේ සක්දෙව් රජතුමාගේ පුතෙක් විදිහට. එමත් නැත්තම් මේ තවුතිසා දිව්‍ය ලෝකේ ගෝපක කියන බොහොම මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් තමයි එතුමිය උපත ලැබුවේ. දැන් ඉන්නේ පිරිමේ ආත්මයක. ඉතින් එතුමාගේ නැත්තම් මේ ගෝපක දිව්‍ය පුත්‍රයාට අදාළවත් යම් ප්‍රවෘත්තියක් මේ සක්දෙව් රජතුමා හෙළි කරනවා. ඉතින් ඒ ගෝපක දිව්‍ය පුත්‍රයා කොහොමද ඒ තමන්ට ආවතේව කරන්න ආපු ගාන්ධර්ව කුලේ උපන්නේ අල්පේ ශාක්‍ය දෙවිවරු තුන්දෙනෙක් අරබයා එතුමා කොහොමද ධර්මයක් දේශනා කළේ? තමන් කරපු පරණ කුසල කර්ම මතක් කරලා දීලා තමන්ට එදා තමන්ගේ වැඳුම් පිඳුම් ලැබපු මේ තැනැත්තන් තිදෙනා, එමත් නැත්නම් මේ අතීත භවයේදී හිටිය භික්ෂූන් වහන්සේලා තුන්දෙනෙක්, බුදුරජාන් වහන්සේගේ ශාසනයේ පැවිදිලා හිටිය භික්ෂූන් වහන්සේලා තුන්දෙනෙක් තමයි ප්‍රමාද වීම නිසා, මේ ප්‍රතිපදාව හොඳින් ඉෂ්ට නොකිරීම නිසා දැන් මේ ගෝපක කියන දිව්‍ය පුත්‍රයාට ආවතේව කරන්න, එතුමාව සතුටු කරන්න ඒ පහත් අල්පේ ශාක්‍ය දිව්‍ය මණ්ඩලයක පහළලා තියෙන්නේ. ඒ තත්වය දකින ගෝපක කියන ඒ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයා ඒ තුන් දෙනාට හිතේ සංවේගය පහළ වෙන අන්දමින් ඒ තුන් දෙනාව ධර්මයේ කෙරෙහි තවත් නැඹුරු කරන අන්දමින් උනන්දු කරන අන්දමින් එක අතකින් ඒ අය කෙරෙහි ඒ අයගේ හිතවල ලැජ්ජාව පහළ කළා උනන්දු කරන අන්දමින් ධර්මයක් දේශනා කරනවා. ඒක අහපු දෙදෙනෙක් උත්සාහවන්ත වෙලා භාවනා වඩලා මේ ලැබපු ඒ අල්පේ ශාක්‍ය දිව්‍යාත්ම භාවයෙන් අත මිදිලා අනාගාමී තත්ත්වයටපත් වෙලා බ්‍රහ්ම ලෝකයේ උපත ලබනවා කියලත් ඉතින් දැන් මේ සක්දේව රජතුමා මේ විස්තරයත් බුදුරජාන් වහන්සේට මතක් කරනවා. ඊට පස්සේ තමයි දැන් සක්දේව රජතුමායි බුදුරජාන් වහන්සේ දැන් ඊටාම සමීපව මේ සතුට සාමිච්චි කතාවේ යෙදිලා ඊට පස්සේ තමයි සක්දේව රජතුමා පිවිසෙන්නේ. දැන් කොහොමද බුදුරජාන් වහන්සේගෙන් තමන්ට ඒ පැමිණි ප්‍රධාන කාරණේ ඉෂ්ට කර ගැනීම සඳහා. තිතෙන්දි බුදුරජාන් වහන්සේට මතක් කරනවා තමන් මේ පැමිණියේ භාගතුන් වහන්සේගෙන් විශේෂයෙන්ම කාරණා කීපයක් දැනගන්නයි. අන්නේ කාරණා කීපය මට විස්තර කරලා දෙන්න, මේ ප්‍රශ්න කීපය මට පැහැදිලි කරලා දෙන්න, පිළිතුරු දෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කළා. ඒ එතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඉතින් සක්දේව රජතුමා කරපු එක්තරා අන්දමකින් දිව්‍ය ලෝක සම්බන්ධයෙන්, මනුෂ්‍ය ලෝක සම්බන්ධයෙන්, ගාන්ධර්ව ලෝක සම්බන්ධයෙන් මේ එතුමා කරපු එක්තරා අන්දමක නිරීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි ඒකාතකින් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතුමා කියනවා මේ ලෝකේ ඉන්නවා මිනිස්සයෝ, දෙවියෝ ඉන්නවා, ඉතින් ඒ වගේම අසුරයෝ ඉන්නවා, නාගයෝ ඉන්නවා, ගාන්ධර්වයෝ ඉන්නවා. ඉතින් මේ විදිහට විවිධාකාර සත්වයෝ ජීවත් වෙනවා. ඒ අය හරිම කැමති මේ අවෛරීව වාසය කරන්න, දඬුමුගුරු ගන්නේ නැතිව වාසය කරන්න, ඔවුනොවුන් එක්ක මිත්‍රශීලීව වාසය කරන්න ඒ අයගේ හිත ඇතුලේ කැමැත්තක් තියෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ. ලෝකේ තියෙන්නේ ඒකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ ඔවුනොවුන් වෛර කරමින්, ඔවුනොවුන් එක්ක ඇනකොටා ගනිමින්, දඬුමුගුරු පාවිච්චි කරමින්, ආයුධ පරිහරණය කරමින් තමයි මේ ලෝකවාසීන් ජීවත් වෙන්නේ. ඉතින් මොකද්ද භාගතුන් වහන්සේ මේකට හේතුව? ඒතර මේ ප්‍රශ්නයේදී උත්තරයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට හේතුව තමයි මේ සත්වයන්ගේ සිත්වල ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන මෙන්න මේ අකුසල් දෙක බලපවත්වනවා, ක්‍රියාත්මක වෙනවා. ඒකේ හේතුව වශයෙන් තමයි ඒක නිසා තමයි අර වගේ තත්වයක් උද්ගත වෙන්නේ කියලා මෙන්න මෙහෙම පිළිතුරක් දෙනවා. ඊට පස්සේ සක්දේව රජතුමා නැවතත් අහනවා, එතකොට ස්වාමීනි මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙන්න හේතුව කුමක්ද? එතකොට භාගතුන් වහන්සේ උත්තර දෙනවා, ඒ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙන්න උත්තරේ තමයි, නැත්නම් හේතුව තමයි ප්‍රිය අප්‍රිය කියලා දෙකක් මේ මිනිස්සෙගේ හිතවල තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේ අහවල් කෙනා ප්‍රියයි, අහවල් කෙනා මට අප්‍රියයි. මෙන්න මේ අහවල් දෙය මට ප්‍රියයි, අහවල් දෙය අප්‍රියයි කියලා හිතේ එක්තරා අන්දමක තත්ත්වගත වීමක්, හිතේ මුල් බැස ගැනීමක්, යම්කිසි පාර්ශවයක් ගැනීමක්, එක පැත්තකට නැඹුරු වීමක්, එක පැත්තකට ඇලවීමක් මේ සත්වයන්ගේ හිත්වල තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ ඒක මූලික කරගෙන තමයි ඊර්ෂ්‍යා මාත්සර්ය දෙක, මසුරුකම් දෙක පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඊට පස්සේ මේ සක්දේව රජතුමා අහනවා, ස්වාමීනි එතකොට ප්‍රිය අප්‍රිය කියන දෙක හිත්වල පහළ වෙන්න හේතුව කුමක්ද? ඒකට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා, මේ සත්වයන්ගේ හිතේ තියෙන ඡන්දයක්, කැමැත්තක් කියලා එකක්. අනේ ඡන්දය නිසා තමයි ඒ සත්වයන්ගේ හිතේ ප්‍රිය අප්‍රිය කියන දෙක පහළ වෙන්නේ. ඊට පස්සේ ඡන්දයට හේතුව මොකක්ද කියලා අහුවාම ඒකට හේතුව සිතුවිලි පහළ කර ගැනීම, විතර්ක කිරීම, කල්පනා කිරීම, සිතීම කියන උත්තරේ තමයි බුදුරජාන් වහන්සේ දෙන්නේ. එතකොට ඒ හිතන බව නිසා, නැත්නම් විතර්ක පහළ කිරීම නිසා, හිතන්න යෑම නිසා අර වගේ ඒ සත්වයන්ගේ හිතවල කැමැත්තක් පහළ වෙනවා, ඡන්දයක් පහළ වෙනවා. ඒ පහළ වෙච්ච කැමැත්ත තව තව වර්ධනය වෙනවා. මොකද ඒකට පොහොර දාන ගතියක් මේ සිතුවිලි වල සිතීම තුළ, කල්පනා කිරීම තුළ සිදු වෙනවා. එතකොට මෙන්න මේ කල්පනා කිරීම, සිතීම, හිතා බැලීම කියන උත්තරේ තමයි බුදුරජාන් වහන්සේ දෙන්නේ ඊළඟට. ඉතින් ඒකට හේතුව මොකද්ද? ඇයි මේ මිනිස්සු කල්පනා කරන්නේ? ඇයි මේ මිනිස්සු හිතන්නේ? තේරුමක් නැති දේවල් කල්පනා කරන්නේ මොකද? මේ සිතුවිලි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න හේතුව කුමක්ද කියලා ඊළඟට මේ සක්දේව රජතුමා ඇහුවාම ඒකට පිළිතුරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා විතක්කෝ කෝ දේවානමින්ත පපංච සංඥා සංඛා නිදානෝ පපංච සංඥා සංඛා සමුදයෝ. මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්න, සිතීම ක්‍රියාත්මක වෙන්න, කල්පනා කිරීම ක්‍රියාත්මක වෙන්න එක හේතුවක් තමයි මේ සත්වයින්ගේ හිත්වල ප්‍රපංච කෙරෙහි එක්තරා නැඹුරුවක් තියෙනවා. ප්‍රපංච කෙරෙහි එක්තරා ඇලීමක් තියෙනවා. හිත වටවලල්ලේ යවමින් එහෙට මෙහෙට කල්පනා කර කර අතීතයට හිත යවමින් අනාගතයට හිත යවමින් හිත නිරන්තරයෙන්ම යමක කල්පනා සාගරයක කිමිදී වාසය කරන්න හරි කැමැත්තක් මේ සත්වයින්ගේ සිත්වල තියෙනවා. මෙන්න මේක නිසා තමයි මේ සත්වයින්ගේ සිත්වල අර වගේ සිතුවිලිත් පහළ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. දැන් මේක ගැන අපි වෙන පැත්තකින් විස්තර කරන්න උත්සාහන්ත වුණා. ඒ තමයි මෙන්න මේ විදිහට අපිට මේ සූත්‍ර දෙක අනුසාරයෙන් අපිට එක්තරා අන්දමක සාරාංශයක් කරගන්න පුළුවන්. දැන් සක්කපඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රපංච කිරීම නිසා නැත්තම් ප්‍රපංච කෙරෙහි සත්වයන්ගේ හිතේ යම්කිසි නැඹුරුවක් තිබෙන නිසා ඒ අය හිතන්න පෙළඹෙනවා. ඒ හිතන්න පෙළඹීම නිසා ඒ අයගේ සිත්වල පහළ වෙච්ච සුළු හෝ කැමැත්ත වර්ධනය වීමක්, කැමැත්ත අධික කැමැත්තක් බවට, අධික ආසාවක් බවට, අධික උවමනාවක් බවට පත්වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒවා මූලික කරගෙන ඒ සත්වයන්ගේ හිතේ ප්‍රිය බව අප්‍රිය බව පහළ වෙනවා. යමකට ප්‍රිය වෙනවා, යමකට අප්‍රිය වෙනවා. අපි හිතමු අපි කවුරුවත් කලින් දැකපු නැති කෙනෙක් ඔන්න දැක්කා. අපි හිතමු මේ තරුණ පිරිමි ළමයෙක්, තරුණ ගෑණු ළමයෙක්ව දැක්කා. මීට කලින් දැකලා තිබුණ නැහැ. ඉතින් යාගේ හිතේ ඒ දැකිනවත් එක්කම ඔන්න සිතුවිල්ලක් පහළ වුණා. සිතුවිල්ලක් පහළ වෙනවත් එක්ක ඔන්න හිතේ පුංචි කැමැත්තක් ඇති වුණා. ඒ හරහා ඔන්න පුංචි සතුටක් ඇති වුණා. ඊට පස්සේ එයා තවත් ටිකක් හිතනවා. එයා දිහා තව ටිකක් හොඳට බලනවා. දැන් මේ තව ටිකක් හිතන්න ගියාම අර හිතේ පහළ වෙච්ච කැමැත්ත උන් තව ටිකක් වර්ධනය වෙනවා. ඊට පස්සේ උන් තව ටිකක් කල්පනා කරනවා. ඊට පස්සේ උන් අර තිබිච්ච කැමැත්ත උන් තව පැත්තකින් වර්ධනය වෙනවා. වෙන පැත්තකින් කල්පනා කරනවා. තව ටිකක් අරක වර්ධනය වෙනවා. තවත් පැත්තකින් කල්පනා කරනවා. තව ටිකක් අරක වර්ධනය වෙනවා. ওই විදිහට විවිධ පැතිවලින් මේ ගෑනු ළමයා ගැන හිතන්න ගියාම අර කලින් නොතිබිච්ච කැමැත්ත, කලින් නොතිබිච්ච උවමනාව, කලින් නොතිබිච්ච ආලය, ප්‍රේමය, රාගය ඔය ඔක්කොම ටික මතුවෙලා එනවා. දැන් ඔන්න ඉතින් මේ ගෑණු ළමයා ගැන අර තරුණ ළමයාගේ හිතේ ප්‍රිය බවක්, එයාට ලොකු කැමැත්තක්, එයා නැතුව ජීවත් වෙන්න බැරි බවක් ඔන්න හිතේ පහළ වෙනවා. දැන් ඉතිට දැන් මෙහෙම දැන් හිතේ ප්‍රිය බවක් පහළ වුණාට පස්සේ බැරි වෙලාවත් ඔන්න එයා ඇවිල්ලා වෙන කෙනෙක් සතු කෙනෙක් නම් දැනටමත් අපිටම විවාහ වෙච්ච කෙනෙක් දැනටමත් නැත්තම් පෙම්වතෙක් ඉන්න කෙනෙක්. එහෙමනම් ඉතින් ඒ පෙම්වතා එක්කොන්න එක්ක ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. නැත්තම් එයාගේ සැමියා එක්ක යම්කිසි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඔන්න ඊර්ෂ්‍යාව පැත්තල් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපි හිතමු දැන් මේ තමන් කැමති කෙනා අත්පත් කරගත්තා. එයාව අපි හිතමු විවාහ කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි හිතමු එයා ගැන තව වෙන කෙනෙක් බලන්න ගියොත් ඔන්න ඉතින් ආයිත් අඩදබර පහළනවා. මොකද දැන් ඉතින් තමන්ගේ කෙනා, තමන්ගේ බිරිඳ. දැන් එතකොට තමන්ගේ බිරිඳ දිහා වෙන කෙනෙක් බැලුවාම ඉතින් ඊට පස්සේ අන්න හිතේ පහළ වෙන්නේ මසුරුකමක්. දැන් යා කොහොමද මගේ බිරිඳ වැසුරු කරන්නේ, මගේ බිරිඳට කතා කරන්නේ කොහොමද කිය කී ඉතින් ඔන්න දඬු මුගුරු ගැනීමක්, වෛර කිරීමක්, සතුරන් ඇතිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට මේ මුළු පද්ධතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ දෙන මේ පිළිතුර හැම තැනටම යොදන්න පුළුවන් ගතියක් තියෙනවා. ලෝකේ පහළලා තියෙන යම්තාක් දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, ප්‍රශ්න ඇතිවීම, කලහ කෝලාහල, රණ්ඩු දබර, යුද්ධ මේ හැම එකකටම මුල ටිකක් දිහා බැලුවොත්, ඒකේ යෝනිසෝ මනසිකාරය යොදලා බැලුවොත් මෙන්න මේ වගේ බොහොම සිත් සතන් වල පහළ වෙච්ච සියුම් කාරණා කීපයක් තමයි මුල් වෙලා තියෙන්නේ. දැන් මදුපිණ්ඩික සූත්‍රයෙන් අනිත් පැත්තට අපි නැවතත් ගියොත් ඒකදී හරීම සිද්ධාන්තමය වශයෙන් අතිශය සූක්ෂම මට්ටමක ඉඳගෙන මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය පහළ වෙනවා. මේ තුන නැවත නැවත සිදුවෙනකොට ඒ තුනේම සංකලණයෙන් ස්පර්ශයක් පැන නගිනවා. ඒ ස්පර්ශය නිසා වේදනාවක් පහළ වෙනවා, විඳීමක් පහළ වෙනවා. ඒක ඊට පස්සේ හඳුනගන්න යනවා. නෙමෙයි හඳුනා ගන්න යෑම කියන තැනින් තමයි ඒ තැනැත්තා සහභාගී වෙන්නේ. ඒ තාක් එන්නේ තරන්දමකින් ධර්ම පරම්පරාවක් හේතුඵල දහමක්. ඊට පස්සේ මේ පහළ වෙච්ච වේදනාව හඳුනා ගන්න ගියාට පස්සේ ඒක ගැන වැඩි විස්තර හොයන්න ගියාට පස්සේ තමයි මෙයාගේ හිතේ යම් යම් සිතුවිලි පහළ වෙන්නේ, විතර්ක පහළ වෙන්නේ. ඒක තමයි තවදුරටත් වර්ධනය වෙලා ප්‍රපංචයක් දක්වා විහිදී යන්නේ. ඒතකොට මෙන්න මේ සූත්‍ර දෙකෙන් අපිට තේරෙනවා එක්තරාන්දමක ප්‍රපංච කිරීමත් විතර්ක කිරීමත්, මේ නැත්තම් මූලික වශයෙන් හිතේ සිතුවිලි පහළ කර ගැනීම, ඌමනාවෙන් හිතීම කියන කාරණයක් ඒක තව තව වර්ධනය වෙලා අන්තිමට ප්‍රපංච කිරීමක් දක්වා වටවලල්ලේ යෑමක් දක්වා තමන්ට පාලනය කරගන්න බැරි තරම් හිත ඔඩු දුවන ගතියක, හිත තමන්වත් අරන් දුවන ගතියක, තමන්වත් ඇදගෙන එක එක පැතිවලට දුවන ගතියකට ඒ ප්‍රපංචකරණයකට ලක්වීම ගැන අපිට හිතාගන්න පුළුවන්. ඊට පස්සේ අපි සක්කපඤ්ඤ සූත්‍රයේදී ප්‍රපංච වලින් කොහොමද සිතුවිලි පහළ වෙන්නේ, නැත්නම් ප්‍රපංච කිරීමේ නැඹුරුවක් කෙනෙක්ගේ හිතේ තියෙනකොට කොහොමද ඒක සිතුවිලි දක්වා වර්ධනය වෙන්නේ කියන එකත් අනිත් පැත්තට හිතලා බලන්න පුළුවන්. අපි ඇහෙන් බලන රූප, කනෙන් අහන සද්ද, ගඳ සුවඳ, රස, ස්පර්ශ මේ ඔක්කොම බැලුවාම මේ තවත් පිරිසකගේ විවිධාකාර නිර්මාණ කියලා කියන්න පුළුවන්. හුඟක් වෙලාවට තියෙන්නේ අපි ගහක් කොළක් දිහා බලනකොට එතන එහෙම මේ තත්ත්වයක් නැහැ, එතන තියෙන බොහොම ස්වාභාවික දෙයක්. නමුත් අපි වාහනයක් ගත්තොත්, එහෙම නැත්නම් අපි ගුවන් යානයක් ගත්තොත්, එහෙමත් නැත්නම් අපි නැවක් ගත්තොත්, එහෙමත් නැත්නම් අපි යම්කිසි විසුදුරු භාණ්ඩයක් ගත්තොත් මේ හැම තැනකම එක්තරා අන්දමක සකස් කිරීම රාශියක්, නිර්මාණ රාශියක්, ඒ නිර්මාණ රාශියක එකමුතුවක් තමයි අපි දකින්නේ. ඉතින් එතකොට එතන නෑ අර සරල පරමාර්ථ මට්ටමක්, එහෙම නැත්නම් සරල මූලික මට්ටමක් එතන නෑ. ඒ සරල දේවල් රාශියක් එකතු කරලා අන්තිමට සකස් කරපු බොහොම සංකීර්ණ පද්ධතියක් තමයි අපිට පේන්නේ. තොරේ තිබන්දු සංකීර්ණ පද්ධතියක් දකිනකොට අපේ හිතේ ඍජුවම එහෙමනම් ප්‍රපංච කෙරෙහි නැඹුරුවක් ඇතිවීමේ ලොකු අවකාශයක් තියෙනවා. මොකද අපි දකින්නේම තවත් පිරිසකගේ ප්‍රපංචයක ප්‍රතිඵලයක්. තොර තවත් පිරිසකගේ ප්‍රපංචයක ප්‍රතිඵලයක් දකිද්දී අපේ හිතෙත් ඔන්න ඒ කෙරෙහි විතර්ක පහළ කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ඉතින් අපිත් ඔන්න ඒ ගැන හිතන්න යනවා. ඒ ගැන ඊළඟට ඇලෙන්න යනවා. ඒ ගැන කැමැත්තක් ඇති කර ගන්නවා. ඒ ගැන ඔන්න ප්‍රිය අප්‍රියකම් හිතේ පහළ කර ගන්නවා. ඊට පස්සේ ඊර්ෂ්‍යාවන් මසුරුකම් පහළ කර ගන්නවා. අන්තිමට ඉතින් අඩදබර දක්වා දුවනවා. ඒතර මේ සිතීමත්, එහෙම නැත්නම් විතර්ක පහළ කිරීමත්, ඊළඟට ප්‍රපංච කිරීමත් කියන මෙන්න මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක්, එකිනෙකට අනෙක උපකාර කරන ගතියක්, විෂම චක්‍රයක් මෙතන තියෙනවා. ඒතර මෙන්න මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නේ කොහොමද? ඕක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. දැන් ඒතර මේ විෂම චක්‍රයක් අපිට මේ සූත්‍ර දෙක අනුසාරයෙන් හිතා ගන්න පුළුවන්. විතර්ක කරන්න ගිහිල්ලා, තමන්ගේ යෝමනාවෙන් හිතන්න ගිහිල්ලා ඒක ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙලා ඒකේ වහලෙන් බවට පත්වීමත්, ඒ වගේම ප්‍රපංචයක නිර්මාණයක් දැකලා අහලා ඒ හරහා සිතුවිලි අවදි වෙලා ඒ හරහා නැවත මේ ප්‍රපංචය පෝෂණය කිරීමක් කියන මෙන්න මේ පැති දෙකම, මෙන්න මේ කාරණා දෙකම, මෙන්න මේ විෂම චක්‍රයම නිසා අපි ඒකාතකින් බැලුවාම හරිම පඹගාලක තමයි පැටලලා ඉන්නේ. ඉතින් මෙන්න මේ පඹගාලේ පැටලිච්ච මිනිස්සෙයින්ට ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දැන් අලුතෙන් තවදුරටත් විස්තර කරලා දෙන්නේ කොහොමද ප්‍රපංච වලින් අත මිදෙන්නේ කියලා. දැන් අපිට මතක් වුණා, මතක් කරගත්තා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීත් එක පැත්තකින් අපිට යම් ක්‍රමවේදයක් කියලා දුන්නා. දැන් මේ සක්කපඤ්ඤ සූත්‍රයේදී සක්ක දේවේන්ද්‍රයා මේ தත්වයේ තේරුම් අරගෙන වෙන්න ඇති. එතුමා දැන් අහනවා, ස්වාමීනි කොහොමද එහෙමනම් මේ ප්‍රපංච සංඥා සංඛා, නැත්තම් මේ ප්‍රපංච කියන මේ වටවලල්ලේ යෑම, දිගට දිගට සිතා ගැනීම, වටරවුමේ යෑම, මේ හිතේ පහළ වෙන ඒ සිතිවිලි වලට යටපත් වීමේ తත්වය කොහොමද සමනය කරන්නේ? ඒකට සරිලන ප්‍රතිපදාවක කෙනෙක් කොහොමද නිරත වෙන්නේ කියන අන්න ඒ ප්‍රශ්නය මේ සක්‍රදේවේන්ද්‍රය අහනවා. කතම් පටිපන්නෝ පනමාරස බික්ඛු පපංච සංඥා සංඛා නිරෝධ සාරූප ගාමිනී පටිපදං පටිපන්නෝ හෝති. ඔන්න ඒ ප්‍රශ්නය අහන. ඒ කියන්නේ කොයි විදිහට ප්‍රතිපදාවක නියැලෙන කෙනෙක්ද අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රපංච කිරීම සමනය කිරීමේ, ඒවා නිරුද්ධ කිරීමේ, ඒවා ශේකර හැරීමේ ප්‍රතිපදාවක නියැලෙනවයි කියලා. එහෙනම් මේ ප්‍රපංච නිරුද්ධ කිරීමේ, ප්‍රපංච සමනය කිරීමේ ප්‍රතිපදාව කුමක්ද කියන ප්‍රශ්නේ තමයි මෙතෙන්දී සක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඉතාම වටිනා ධර්ම කොටාශයක්, නැත්තම් මේ සිතුවිලි වල ප්‍රපංචකරණය අඩු කරන, සමනය කරන, නිරුද්ධ කරන, ශේකර හරින ප්‍රතිපදාවක් අපිට කියලා දෙනවා. භාගතුන් වහන්සේ කියනවා, සෝමනස්සහං පහං සෝමනස්ස අහං දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. දෝමනස්සම්ප දෝමනස්සං අහං දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. උපේක්ඛා අහං දේවා නමින්ද දුවිදේන වදාමි. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. අපිට මේ වචන කියනකොටම මතක් වෙන්නේ මේ වේදනාවේ පැති තුනක් තමයි මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. වේදනාව සාමාන්‍යයෙන් සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා ආකාර තුනකට බෙදලා පෙන්නනවා. එතකොට මෙන්න මේ වේදනා තුනටම භාගතුන් වහන්සේ කියනවා දෙආකාරයක් තියෙනවා. ආකාර දෙකක් තියෙනවා. මොකක්ද ආකාර දෙක? සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. ඇතම් වේදනා සේවනය කළ යුතුය කළ හැකි, අනිත් වේදනා සේවනය කිරීම සුදුසු නැහැ. ඒ කියන්නේ සෝමනස්ස කියන්නේ සැප වේදනාවක්. දැන් යම් සැප වේදනාවක් තියෙන්න පුළුවන්, ඒක සේවනය කරන්න පුළුවන්. ඒක සේවනය කරද්දී අපි හිතමු අපේ හිතේ ඕන රාගය වැඩි වෙනවා. දැන් කලින් හිතේ නොතිබිච්ච රාගයක් දැන් මේ යම්කිසි සැප වේදනාවක් විඳින්මින් කාලය ගත කරනකොට මේ නොතිබිච්ච රාගයක් දැන් උත්සන්න වෙනවා. දැන් ඒක බුරබුරා එනවා. තමන්ව දැවෙන්න ගන්නවා යම්කිසි රාගයකින්. හැබැයි ඒකට මුල්ුණේ අර තමන් මේ විඳින්න ගත්ත සැප වේදනාව. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මේ යම්කිසි හිතක මේ යම්කිසි සැප වේදනාවක් විඳින්න ගිහිල්ලා කලින් නොතිබිච්ච අකුසල් වර්ධනය වෙනවනම්, තිබුණ කුසල් පිරිහෙනවනම් අන්න ඒ බඳු වේදනාවක් සැප වේදනාවක් වුණාට සේවනය කරන එක සුදුසු නැහැ. පරිහරණය කරන එක සුදුසු නැහැ. ඒ වගේම ඇතම් සැප වේදනාවක් විඳිනකොට මේ කලින් තිබිච්ච අපි හිතමු ඩොම්නස් සහගත ගතිය පහ වෙලා ගිහිල්ලා හිත ආයි හොඳට පිබිදිලා ඇවිල්ලා හිත බොහොම සොම්නස් වෙලා සතුටු වෙලා හිතේ ශ්‍රද්ධාවක් වැඩෙනවා. හිතේ නිරාමිෂ ප්‍රීතියක් වර්ධනය වෙනවා. හිතේ තියුණා නම් ලෝභයක්, ක්‍රෝධයක්, ව්‍යාපාදයක්, පටිගයක් තියුණා නම් ඒවා පහ වෙලා යනවා. දැන් එතකොට අපිට තේරෙනවා ඒ පහළ වෙන මේ අලුත් තත්ත්වය කුසල් පැත්තක් තියෙන්නේ. එතකොට ඒ කුසල් පැත්තක් වර්ධනය වෙනවා, අකුසල් පැත්ත යටපත් වෙනවා. මොකක් හරහාද? අර සැප වේදනාවක් සේවනය කරන්න ගිහිල්ලා සැප වේදනාවක් නිසා. එහෙමනම් අන්න ඒ බඳු සැප වේදනාවක් සේවනය කිරීමේ වරදක් නැහැ. එතකොට මේ බුදුරජාන් වහන්සේ කියන්නේ සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි කියලා. දැන් මේ පැති දෙකක් ඇයි මම පෙන්නුවේ? තත්තයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝ මේ සෝමනස්සං සේවතු අකුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ इति. ඒව රූපං සෝමනස්සං න සේවිතබ්බ. යම් අවස්ථාවක සැප වේදනාවක් විඳින්න ගිහිල්ලා අකුසල ධර්මයන් වර්ධනය වෙනවද, කුසල ධර්මයන් පිරිහෙනවද, අන්න ඒ බඳු සැප වේදනාවක් සේවනය කිරීම, ඇසුරු කිරීම, පැවැත්වීම, දිගට කිරීම සුදුසු නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒකේ අනිත් පැත්ත, තත්ත යං ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝ මේ සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අභිවඩ්ඩಂತಿ इति. ඒව රූපං සේව සෝමනස්සං සේවිතබ්බ. යම් කිසි සොම්නස් වේදනාවක් සැප වේදනාවක් විඳිනවා, ඒ සැප වේදනාව විඳීම හරහා මේ තැනැත්තාගේ හිතේ අකුසලය පිරිහිලා යනවා, අකුසලය දුර්වලලා යනවා. ඒ වෙනුවට කුසලය වර්ධනය වෙනවා. එහෙමනම් අන්න ඒ බඳු සැප වේදනාවක් සේවනය කිරීමේ වරදක් නැහැ. සේවනය කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. සේවනය කිරීම සුදුසුයි. ඉතින් මෙන්න මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දොම්නස් වේදනාවන් ගැනත්, උපේක්ෂා වේදනාවන් ගැනත් කියනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත්, අපි හිතමු යම්කිසි කෙනෙක් බුදුමැදුරකට ගිහිල්ලා බුදු රූපය දිහා බලාගෙන මලක් පහක් පූජා මලක් පහනක් පූජා කරලා අපි තුමු හිතේ යම් ප්‍රසාදයක් ඇති කර ගන්නවා. ඉතින් මේ ටික ටික පහළ වෙන්නේ එක්තරා අන්දමක සොම්නසක්. කලින් හිතේ තිබුණේ ටිකක් මලානික ගතියක්, ධොම්නස් සහගත ගතියක්. හැබැයි දැන් මේ යම්කිසි බුද්ධ රූපයක්, බුද්ධ ප්‍රතිමාවක් දැක්කාම හිතේ සොම්නස් ගතියක් පහළ වුණා. පහන් ස්වභාවයක් පහළ වුණා. ඉතින් අන්නේ ඒ ක්‍රියාව, ඒ සොම්නස් සහගත තත්වයක් උද්ගත කරන ඒ සැප වේදනාව. ඒ නිසා සේවනය කිරීමේ වරදක් නැහැ. මොකද තමන්ට තේරෙනවා මේ හිත ධොම්නස් සහගත වෙලා, හිත ඇද වැටිච්ච ගතියෙන් මුදවලා, හිත නැවතත් ශ්‍රද්ධාවන්ත ගතියක, පිබිදුණු ගතියක, සොම්නස් ගතියක, පහන් ස්වභාවයක පිහිටවන ගතියක්. ඒතර මේ වේදනාව ඇසුරු කරද්දී හිතට තියෙනවා. එමනම් මේ බඳු දෙයක් කරාට වරදක් නැහැ. එම නැත්නම් අපි හිතමු කෙනෙක් භාවනාවක් වඩනවා. ඉතින් දැන් හොඳට අපි හිතමු ඒ තැනත්තාගේ හිත සංසිඳිලා, විතර්ක ඔක්කොම සංසිඳිලා, ඇතුලේ කතාව සමනය වෙලා, ඒ වෙලාවේදී ඔන්න මුළු ඇඟම නිකන් කිලිපොලා යනවා වගේ දැනෙනවා, ඇඟම නිකන් පා වෙනවා වගේ දැනෙනවා. එක්තරා අන්දමක හිතේ ඒකාග්‍රතාවයක්, සමාධියක් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේමයි මුළු සිත කය පිනා යන ගතියක් දැන් ඔන්න පහළ වෙනවා. ප්‍රීතියක් පහළ වෙනවා. ඒතර මෙන්න මෙබඳු ප්‍රීතියක, මේ නිරාමිසව හටගත් ප්‍රීතියක තියෙන්නේ කුසලයේ වර්ධනය වීමක්, අකුසලයේ යටපත් වීමක්. ඉතින් එහෙමනම් මෙබඳු වේදනාවක් සේවනය කිරීමේ වරදක් නැහැ. මෙබඳු වේදනාවක් ඇති කරගත්තා කියලා රාග අනුසයක් වැඩෙන්නේ නැහැ. තවත් අපි බලමු වෙනත් පැත්තෙන් ගත්තොත්. යම්ස කෙනෙක් තමන් කැමැතිම මාකර දෙයක් ලං කරගෙන ඉන්නවා. ඉතින් ඒ දේ දකිනකොට තමන්ගේ හිතේ යම්කිසි ප්‍රසාදයක්, එහෙම නැත්නම් සතුටක් පහළ වෙනවා. සැප වේදනාවක් පහළ වෙනවා. හැබැයි මේ සැප වේදනාව පහළ වෙනවත් එක්කම මේ මාන් සතු දේ තව කෙනෙක් දකීදෝ, තව කෙනෙක් ගනීදෝ, නැත්නම් මෙයාගේ මේ පුංචි දෙයකට, නැත්නම් මේ දෙෙහි යම් කිසි පුංචි හෝ වෙනසකට මේ තැනැත්තාගේ හිතේ කැළඹීමක්, ඇදවැටීමක්, සිත පෑරීමක් සිදු වෙනවා නම්, ඉතින් එකwidehatකින් බැලුවාම ඒ බඳු සැප වේදනාවක තියෙන ඒ දුර්වල ගතිය, ඒ සැප වේදනාවක තියෙන ඒ අකුසලයට හිත හැරවීමේ කුසලතාවය, හැකියාව, ප්‍රවණතාව අපිට තේරුම් ගන්න පුළුවන්. අතේ ඒ නිසා මේ සැප වේදනාවල වුණත් අපි එහෙමනම් තේරුම් ගන්න ඕනේ මේ බඳු සැප වේදනාවක් සේවනය කිරීමෙන්, ඇසුරු කිරීමෙන් මට යහපතක් වේද, අයහපතක් වේද, නැත්නම් මගේ හිතේ කුසලයේ වර්ධනය වේද, අකුසලයේ වර්ධනය වේද, කුසලයේ පිරිහෙයිද, අකුසලයේ පිරිහෙයිද කියන එක එහෙනම් අපි තමයි විනිශ්චය කරන්න තියෙන්නේ. අපිම බොහොම අවංකව බලන්න වෙනවා මෙන්න මේ පවත්වන ඇසුර නිසා මගේ කුසලයක් වැඩෙනවද, අකුසලයක් පිරිහෙනවද, නැත්නම් අකුසලයක් වැඩෙනවද, කුසලයක් පිරිහෙනවද කියන කාරණය එහෙමනම් නුවණින් කල්පනා කරලා බලන්න වෙනවා. ඒ වගේම අපි ධොම්නස් වේදනාවක් ගැන සැලකුවොත්, සමහර ලාවට අපි හිතමු අපි බණක් භාවනාවක් වඩනකොට ඔන්න පාදයක් රිදෙනවා, කොන්ද රිදෙනවා, අතපය රිදෙන්න ගන්නවා. ඉතින් වගේ යම් යම් ගැටලු සහගත තැන් මතුවෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි පොඩ්ඩක් ඒක විඳ දරාගෙන, ඒක ඉවසගෙන කටයුතු කරනවා. එතකොට තමන්ට තේරෙනවා දැන් මේ අවස්ථාවේදී මට ඒ තරම්ම කයෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ මේ කටයුත්තට. කයට පුරුද්දක් නැහැ එරමිණිය වතාගෙන ඉඳලා. කයට පුරුද්දක් නැහැ ඒක ඉරියව්වක ඉඳලා. ඒ නිසා අතන රිදෙනවා, මෙතන රිදෙනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි තමන්ට නුවණින් තේරෙනවා දැන් සති දෙක තුනක්, මාසයක්, කමාරක් මේ කටයුත්තේ නිරත වුණා. යම්කිසි කුසලතාවයක් හිතේ වැඩෙන බව, ප්‍රගුණ වෙන බව තමන්ටම තේරෙනවා. සතිමත් භාවයේ වර්ධනය වීමක්, හිතේ ඒකාග්‍ර භාවයේ වර්ධනය වීමක්, අනිකුත් එදිනදා කටයුතු වල නිරත වෙද්දිත් ටිකක් සතිමත්ව සිහියෙන් වාසය කිරීමක් කරන්න පුළුවන් බවක් Tamanටම දැන් පොඩ පොඩ ප්‍රත්‍යක්ෂ වේගෙන එනවා. හැබැයි ඉතින් තාම යන්නේ ටිකක් කටුකොහල් මැද්දේ. අර භාවනා කරන්න කියලා වාඩුණාට ඒ තරම් ප්‍රීතියක් නැහැ හිතේ. ඒ තරම් සොම්නසක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ ටිකක් අමාරුයි, මේ වැඩේ දුෂ්කරයි. කයින් කිසි සහයෝගයක් ලැබෙන්නේ නැහැ. හිතත් ඉතින් තාම අතන මෙතන දුවනෝ. ඉතින් ඒ නිසා ටිකක් කටුකොහල් මැද්දේ යන ගමනක් තියෙන්නේ. නමුත් මේ තියෙන ධොම්නස් සහගත බව මේ තැනැත්තා තේරුම් ගන්නවා සේවනය කිරීමේ වරදක් නැහැ. මොකද කුසලය වැඩෙනවා මේ දොම්නස වුණත් සේවනය කරන්න යෑම තුළින්. මේ දොම්නස දරාගෙන ඉවසගෙන ඉදිරියට යාම තුළ කුසලයේ වර්ධනය වීමක් තියෙනවා. ඒ වගේම අකුසලයේ දුර්වල වීමක් ප්‍රහාණය වීමක් තියෙනවා. එහෙමනම් මෙබඳු දොම්නසක් සේවනය කිරීමේ වරදක් නැහැ. ඒ වගේම අපි හිතමු තව කෙනෙක් මොකක් හරි දෙයක් ක්‍රමා දැන් ඔය ඉස්සරහෙම ඉන්දියාවේ තිබිලා තියෙනවා විවිධාකාර වෘත. එක්ක බල්ලෙක් වගේ ඉන්නවා, එක්ක හරකෙක් වගේ ඉන්නවා, නැත්නම් එළුවෙක් වගේ ඉන්නවා. ඉතින් විවිධාකාර අන්දමින් මේ කයට වද දෙමින් විවිධාකාර වෘත සමාදන් වෙලා වාසය කරනවා. නමුත් මේ එකකින්වත් කුසලයක් වැඩෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේම ප්‍රශ්න කරනවා මේ වෘතයේ හරහා මේ වෙනකොට කොයිතරම්නම් කර්ම ගෙවිලා තියෙනවද? උත්තර දෙන්න බෑ. ඉතින් යන්නේ වගේ අපි සමහරලාවට මේ දරාගෙන දත්මිටි කාගෙන ඉන්න අවස්ථා තියෙනවා. හැබැයි ඒ හරහා හිතේ කුසලයක් වර්ධනය වෙලා නැහැ. ඉතින් අන්නේ බඳු දුක් වේදනා දරාගෙන හිටියා කියලා කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි හිතමු තවත් පැත්තකින් අපි කැමැතිම කෙනෙක් නැත්නම් අපේ ළඟ හිතයිෂී කෙනෙක් ඔන්න යම්සේ අනතුරකටපත් වෙලා එමු නැත්නම් මිය පරලෝ යනවා. ඊට පස්සේ දැන් තමන්ගේ හිතේ ලොකු දුම්නසක් පහළ වෙනවා, හඬනවා, වැළපෙනවා. ඉතින් මේ වගේ ලොකු දුකක් හරහා තමන් යනවා. ඉතින් ඒක නැවත් දැන් මේ තැනත්තා අපිටෝ මිය ගිහිල්ලා දවස් ගාණක් වෙනවා, මාස ගාණක් වෙනවා. හැබැයි ඉතින් තාමත් මතක් කර කර ඉකිබිඳිනවා. තව තවත් මතක් කර කර අඬනවා. ඉතින් ඒකට තමන්ට බලන්න පුළුවන් දැන් මේ කටයුත්තේදී දුම්නසක් පහළ වෙන්නේ. හිතේ එක්තරා අන්දමක දුක්ඛ ස්වභාවයක් තමයි බලපවත්වන්නේ. එතකොට මේ தત્ත්වය තුලින් තමන්ගේ හිතේ කුසලයක් වැඩෙනවද? එහෙම නැත්නම් ඒ මැරිච්ච කෙනාට යම්කිසි යහපතක් වෙනවද කියන එක එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත්, එතකොට මේ ඇඬුවා කියලා මේ විදිහට වැළපුණා කියලා මේ ලොකු දුකක් තමන් පරිහරණය කළා කියලා තමන් තුල කිසිසේත්ම කුසලයක් වර්ධනය වෙන්නේ නැහැ. තමන් තුල කිසිසේත්ම අකුසලයේ යටපත් වීමක් වෙන්නේත් නැහැ, දුර්වල වීමක් වෙන්නේත් නැහැ. ඒ වෙනුවට කයත් හොඳටම වෙහෙසටපත් වෙනවා. තමන්ට කරන්න තියෙන කටයුතු ඔක්කොම අතපසු වෙනවා. ඒ වගේමයි හිතේ තීවිච්චාර නිවිච්ච ගතිය, ප්‍රසන්න ගතිය, සතුරු සහගත ගතිය, සොම්නස් ගතිය, ඒවා ඔක්කොම ඈතට යනවා. ඉතින් එහෙමනම් ඒතනත්ත තේරුම් ගන්න ඕනේ මේ බඳු දොම්නසක් ඇසුරු කිරීම තුළින් කිසිම යහපතක් තමන්ට වෙන්නේ නැහැ. මේ මිය ගිය කෙනාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි නුවණින් කල්පනා කළා අන්නේ බඳු දොම්නසක් අයින් කරන්න අපේ හිතේ යම්කිසි කැමැත්තක් වුවමනාවක් පහළ කරගන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ මේ දොම්නස ගැනත් සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි සේවනයේ කළ යුතු දොම්නස් වේදනාවල් තියෙනවා, සේවනයේ නොකළ යුතු දොම්නස් වේදනාවල් තියෙනවා. අපේ හිතේ කුසලය වර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා නම්, අකුසලය දුරු වෙන තත්ත්වයක් තියෙනවා නම් ඒ බඳු දොම්නස වේදනාවක් වුණත් දරාගෙන හිටියට වරදක් නැහැ. ඊට පස්සේ අපි උපේක්ෂා වේදනාවටත් පැමිණියොත් ඇතැම් වෙලාවට ඉතින් අපිට තේරෙනවා මේකදී ඒ තරම් සැපක් දැනෙන්නේ නැහැ, දුකක් දැනෙන්නේ නැහැ. ඔහේ බලන් ඉන්න එකක් තමයි තියෙන්නේ. යම්ස කෙනෙක් මුලදී ආස්වාද ප්‍රසවාසය දිහා බලනකොට කිසි රසයක් නැහැ. මේ කවුරුත් දන්න කවදත් කරපු උපන් දවසේ ඉඳන් කරන වැඩක් තමයි මේ බලන්නේ දැන්. ඒක ඉතින් කය කර කර හිටියා අපි කිසිම සැලකිල්ලක් දැක්වේ නැහැ. ඉතින් අපි දැන් පොඩ්ඩක් බලනවා ඒක දිහා. ඉතින් හුස්ම රැල්ල දිහා බැලුවාම ඇති සතේ මොකද්ද කියලා ඉතින් කෙනෙක් ප්‍රශ්නත් කරනවා. නමුත් තමන් මේ ඇසුරු කරන උපේක්ෂා වේදනාව බොහෝම ඒකාකාරී දෙයක් මේ කරන්නේ. ආශ්වාසයක් දිහා බලනවා, ප්‍රශ්වාසයක් දිහා බලනවා, ආශ්වාසයක් දිහා බලනවා, ප්‍රශ්වාසයක් දිහා බලනවා. ඉතින් මේක හරිම ඒකාකාරී අතිශය උපේක්ෂා සහගත කටයුත්තක් මේකේ මුලදී තියෙන්නේ. ඉතින් නමුත් මේ උපේක්ෂා වේදනාව සේවනය කරලා කාලයක් මේ தত্ত্বය තුල හිත පවත්වන්න පවත්වන්න අන්න හිතේ ඇතිවන පරිවර්තනය අපිට තේරුම් ගන්න පුළුවන් නම්, හිතේ වැඩෙන ಗುಣධර්ම අපිට තේරුම් ගන්න පුළුවන් නම්, අන්න එතෙන්දි තමන්ට තීරණය කරන්න පුළුවන් මේ බඳු උපේක්ෂා වේදනාවක් සේවනය කරා නම් මට යහපතක් වෙනවා. අමාරුවෙන් උත්පාද කරගත යුතු, උපදවා ගත යුතු අතිශය වැදගත් කුසල ධර්ම රාශියක් මේ හිතේ ගොඩනැගෙනවා මේ සරල උපේක්ෂාව සේවනය කිරීම තුළින්. එමත් නැත්නම් අපි තවත් ටිකක් ගැඹුරට ගිහිල්ලා බැලුවොත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මට්ටමින් බැලුවොත් අපි අනිශ්චිතව හිත පවත්වන්න පුළුවන් නම් සද්දාහාහා හිත මේ විසිරුවන්න යන්නෙත් නැහැ කලඹන්න යන්නෙත් නැහැ කැමැති කැමැති රූප බලබලා හිත කලඹන්න යන්නෙත් නැහැ කැමැති කැමැති ගන්ධ සුවඳ විඳිමින් ආග්‍රහණය කරමින් හිත වෙහෙසටපත් කරන්නෙත් නැහැ නිරන්තරයෙන්ම කැමැතිම දේවල් අනුභව කරමින් එහෙම නැත්නම් ඒවා තුලම läගගනිමින් ඒවැයෙන්ම සන්තර්පණය වෙමින් මේ හිතේ නිරන්තරයෙන් ඒ මනාප ස්වභාවයක්ම පහළ කරන්න යන්නෙත් නැහැ ඉතින් මේ විදිහට අර මනාපේම ඉන්නෙත් නැතුව අමනාපේ රැඳිලා ඉන්නෙත් නැතුව එක්තරා අන්දමින් කියන ටිකක් අර ගැඹුරු උපේක්ෂාවක විපස්සනාවකින් ගොඩනගාගත්ත උපේක්ෂාවක කිසිවක් ඇසුරු නොකරන මට්ටමේ උපේක්ෂාවක තමන්ට හිත පවත්වන්න පුළුවන් නම් ඉතින් ඒකේ ආනිසංස තමන්ට හොඳට වැටහෙනවා නම් මේ හරහා කොහොමද මගේ හිතේ කෙලෙස් දුරලලා යන්නේ මේ හරහා කොහොමද මේ හිතේ ආශ්‍රවයන් ෂේ වෙන්නේ මේ හරහා කොහොමද අනුසය ප්‍රහාණයක් වෙන්නේ කියලා අන්න තමන්ට තේරෙනවා නම් එතකොට ඉතින් අපිට මේ බුදුරජාන් වහන්සේ කියන එක ගැන හොඳටම පැහැදිලි ගතියක් ඇති වෙනවා මොකද ඒත් බඳු උපේක්ෂාවක් ඇසුරු කිරීම තුලින් වඩ වඩා සේවනය කිරීම තුලින් හිතේ නිකන් gedara වගේ ඒ උපේක්ෂාව පැවැත්වීම තුලින් අන්න තමන්ට තේරෙනවා ඉස්සර තරම් දැන් තමන්ට කේන්තියක් නැහැ ඉස්සර තරම් හිත රාගයෙන් බැටකන්නේ නැහැ ඉස්සර තරම් හිත වටවලල්ල යන්නේ නැහැ ප්‍රපංච කරන්නේ නැහැ ඉස්සර තරම් හිත ඊර්ෂ්‍යා කර කර මසුරුකම් කර කර තේරුමක් නැති කතා කර කර ඉන්න ගතියක් නැහැ අන්න තමන්ගේ ඒ අකුසලයේ දුරු වී යාමක් කුසලයේ වර්ධනය වීමක් සංස්කරණ වලින් තොරව වාසය කිරීමක් බොහොම ශාන්තව සාමකාමීව නිෂ්කලංකව ඇතුළත නිශ්ශබ්ද භාවයක් පවත්වමින් වාසය කිරීමක් මෙන්න මේ වගේ බොහොම ගැඹුරු මට්ටමකින් උනත් ඒ උපේක්ෂාව ගැන කෙනෙකුට හඳුන ගන්න පුළුවන් අන්න ඒ බඳු උපේක්ෂාවක් එහෙනම් සේවනය කිරීමේ වරදක් නැහැ තවත් පැත්තකින් තේන්න පුළුවන් අපි හිතමු යම්සි උපේක්ෂාවක් තියෙනවා ඒ උපේක්ෂාව අපි පැවැත්වුවට මොකද ඒක නැවත නැවත පවත්වන්න ගිහිල්ලා අපි හිතමු හිතේ ලෝභයක් වැඩි වෙලා අපි හිතමු ඔන්න අපි ගෙදර ඉන්නකොට යම්සි අසල්වාසියෙක් ඇවිල්ලා මොනවා හරි කතා කරනවා ඉතින් අපිට ඒ තරම් හිතේ යමනාපෙකුත් නැහැ මනාපයක් ඇත්තෙත් නැහැ ඉතින් කියනවට අහගෙන ඉන්නවා හැබැයි ඉතින් එහෙම කියනවට ඔහෙ අහගෙන ඉන්නවා අරයත් ඉතින් දිගට දිගට කතා කරලා යනවා හැබැයි අන්තිමට එයා ගියාට පස්සේ ඔන්න අපේ හිතේ කුකුස් පහළ වෙනවා අපේ හිතේ යම් සැකමතු වෙනවා සමාහයට තමන්ගේ බිරිඳ ගැන සමාහයට තමන්ගේ දරුවන් ගැන සමාහයට තමන්ගේ ස්වාමියා ගැන එහෙම නැත්නම් තමන් මේ කරගෙන යන භාවනාව ගැන තමන් යම් කිසි දියුණු කරන යම් කුසල ධර්මයක් ගැන ඔන්න සැක පහළ වෙනවා අපි ඒ වේදනාව ඇසුරු කරද්දී හිතේ තිබුණ නැහැ ඊතරම් ප්‍රශ්නයක් නමුත් කාලයක් යනකොට තමන්ට තේරෙනවා මේ බඳු උපේක්ෂා වේදනාවක් ඇසුරු කරන්න ගිහිල්ලා නවතත් අන්න හිත පඹගාලක පැටලෙන ගතිය. නවතත් ඒ කලින් නොතිබිච්ච කුකුස් කලින් නොතිබිච්ච සැක පහළ වෙච්ච ගතිය. කලින් තමන්ගේ හිතේ තිබිච්ච පැහැදිලි ගතිය අහිමි වෙලා ඇවිනුර නැවතත් හිත හොඳටම පඹගාලක පැටලිච්ච ගතිය. සිතුවිලි වල নিমগ্ন වෙන ගතිය. නැවත නැවත විතර්ක බහුල වෙන ගතිය. ඔන්න තමන්ට තේරෙනවා. ඉතින් ඒතකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් ඒ බඳු උපේක්ෂාවක් ඇසුරු කිරීම සුදුසු නැහැ. ඒකෙන් ලොකු හානියක් වෙන බවක් මුලදී නොතේරුණාට ඒ බඳු උපේක්ෂාවක් ඇසුරු කරන්න ගිහිල්ලා අර කලින් තමන්ගේ හිතේ තිබුණා නම් යම්සි කුසල ශක්තියක් ඒක පරිහානියටපත් වෙලා තියෙනවා. ඒ වගේමයි අකුසල පැත්තක් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ බඳු උපේක්ෂාවක් සේවනය කිරීම සුදුසු නැහැ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැන් මේ කුසල් වේදනා සමායන මේ සෝමනස්ස වේදනා උපේක්ෂා වේදනා දෝමනස්ස වේදනා කියන මෙන්නේ පැති තුන ගැන විස්තර කරනවා. දැන් මේ පැති තුනේ තවත් සූක්ෂම පැත්තක් බුදුරජාන් වහන්සේ මේ සක්කපඤ්ඤ සූත්‍රයේදීම පැහැදිලි කරනවා. ඒ තමයි විතර්ක සහිතව පවත්වන සොම්නසත් විතර්ක රහිතව පවත්වන සොම්නසත්. විතර්ක රහිතව පවත්වන දෝමනසත් විතර්ක සහිතව පවත්වන දෝමනසත්. විතර්ක රහිතව පවත්වන උපේක්ෂාවත් විතර්ක සහිතව පවත්වන උපේක්ෂාවත්. මෙන්න මෙහෙම පැති දෙකක් මේ එක එක උපේක්ෂාව ගැන නැවත් මේ එක එක වේදනාව ගැන බුදුරජාණන් වහන්සේ නැවතත් පෙන්ලා දෙනවා. ඒ කියන්නේ අපි මේක ටිකක් භාවනාව පැත්තෙන් මතක් කරගත්තොත් අපි හිතමු යම්සි කෙනෙක් සක්මන් භාවනාවක යෙදෙනවා. සක්මන් භාවනාවක යෙදෙනකොට අපි හිතමු මුලදී තියෙන්නේ බොහොම සරල උපේක්ෂාවක්. කිසිම නෑ රසයක්. කෙසේ නමුත් ඉතින් උපේක්ෂාවක් තියෙනවා. ඉතින් ඒක ගුරුවරයා කියන නිසා, ධර්ම ගෞරවය නිසා, ප්‍රතිපදාවක් කෙරෙහි තමන්ගේ හිතේ තියෙන නැඹුරුව නිසා, ඒ ඉදිරියේදී ප්‍රතිඵල ලැබෙයි කියන අපේක්ෂාවක් නිසා ඉතින් තමන් කරගෙන යනවා. හැබැයි ඉතින් තාම අතීතයට හිත දුවනවා, අනාගතයට හිත දුවනවා, බොහොම කලබලකාරී ගතියක් තියෙනවා. හැබැයි මේ කලබලකාරී ගතියෙන් හිත මුදව ගන්න මෙයා මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා. වම් පාදයේ ඔසවලා බිම තියනකොට ඒක දැනෙනවත් එක්කම වම කියලා මෙනෙහි කිරීමක් කරනවා. දකුණු පාදයේ ඔසවලා බිම තියනකොට ඒක හොඳට දැනෙනවත් එක්කම දකුණ කියලා මෙනෙහි කිරීමක් කරනවා. එතකොට දැන් වම දකුණ කියලා මේ යෝගාවචරය දැන් සක්මන් භාවනාවේ යෙදෙනවා. දැන් මෙහෙම සක්මන් භාවනාවේ යෙදෙනකොට අපි හිතමු කාලයක් කරනවත් එක්ක දැන් හිත වම දකුණ කියමින් ඒ විතර්කය කරනවා, මෙනෙහි කිරීම කරනවා. ඒ කායික ක්‍රියාවේ හිත හොඳට දැන් රැඳිලා තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් දැන් හොඳට සිහිය දිනු වෙලා තියෙනවා. දැන් මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහිය කඩාගන්නේ නැතුව, සතිය කඩාගන්නේ නැතුව යන්න පුළුවන් ගතියක් තියෙනවා. හැරෙනකොටත් සතිය බිඳෙන්නේ නැහැ. ආපහු එනකොටත් සතිය පවත්වන්න පුළුවන්. දැන් මේ විදිහට සක්මන් මළුවක දිගටම සතිමත් බව පවත්වන්න පුළුවන් බවක් දැන් මේ යෝගාචරයට දිනුලා තියෙනවා. එහෙමනම් දැන් මෙතන තියෙන උපේක්ෂාවක්, ඒ වගේම විතර්කයක් සහිත උපේක්ෂාවක් තියෙනවා. මොකද තාම මෙනෙහි කිරීමක් සහිතයි. එහෙමනම් දැන් බුදුරජාන් වහන්සේ දෙන මේ උපදේශය තියෙන්නේ ඊළඟට පෙන්වන මේ කාරණාව තමයි මේ තියෙන උපේක්ෂාව ප්‍රණීතයි අර විතර්කේ නැවැත්වුවා නම්. ඒ කියන්නේ මෙනෙහි කිරීම නතර කරා නම් ඒ මෙනෙහි කිරීම නතර කරාට පස්සේ මේ ලබන උපේක්ෂාව, ඒ ඇතිවන උපේක්ෂාව අර මෙනෙහි කිරීමක් සහිතව පවත්වන උපේක්ෂාවට වඩා ප්‍රණීතයි. තත්ත යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්ක අවිචාරේ තේස් පනීතතරේ. භාගතුන් වහන්සේ කියනවා ඒ යම් විතර්ක සහිත විචාර සහිත තත්වයක් තියෙනවද, දැන් අපි මෙතෙන්දි ගත උපේක්ෂා වේදනාවක් තියෙනවද, ඒ වගේමයි විතර්ක රහිත විචාර රහිත උපේක්ෂා වේදනාවක් තියෙනවද, අන්න ඒ විතර්ක රහිත උපේක්ෂා වේදනාව, විචාර රහිත උපේක්ෂා වේදනාව තමයි ප්‍රණීත. එමනම් යෝගාවචරය එතකොට උත්සාහන්ත විය යුතුයි මේ මෙනෙහි කිරීම නතර කළා පුළුවන් ද මට බොහොම සංසුන් හිතකින්, බොහොම සමබර හිතකින් මේ සක්මන් භාවනාවේ නිරත වෙන්න. එතකොට එයාගේ හිත සංසුන් වෙලා තියෙනවා, ඇතුලේ කතාව සමනය වෙලා තියෙනවා. ඒ තියා හිතේ සිතුවිල්ලක්වත් පහළ වෙලා නැහැ. සිතුවිල්ලක්වත් පහළ කරන්නේ නැතිව, කිසිම කල්පනාවක් නැතිව, කල්පනා කිරීමකින් තොරව බොහෝම ඇතුළත නිශ්ශබ්ද බවකින් දැන් මේ යෝගාවචරයා සක්මන් භාවනාවේ නිරත වෙනවා. තියාට හැම මේ ඉරියව් පැවැත්මකම කුඩා කුඩා විස්තර පවා පේනවා. පාදයේ එසවෙන හැටි, ඇහාට ගෙන යන හැටි, පාදයේ පහත් වෙන හැටි, පොළවේ ස්පර්ශ වෙන හැටි, ඒ පාදයේ යම් යම් කොටස් පොළවේ ස්පර්ශ වෙන හැටි, යම් යම් කොටස් පාදයේ පොළවේ ස්පර්ශ නොවන හැටි, ඒ වගේම මේ පොළවේ තියෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, මේ හැම සියුම් සියුම් ලක්ෂණයක්ම මෙයාට තව තව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මොකද හිත හරි සංසුන්. හිතේ තියෙන්නේ බොහොම තීක්ෂණ බවක්. දැන් අර බොහොම රළු මට්ටමේ විතර්කයක්, සිතුවිලි පහළ කිරීමක්, මෙනෙහි කිරීමක් දැන් ඇත්තේ නැහැ. අරමුණට හිත නැංගුව පමණින් මේ අරමුණේ යථා ස්වභාවය මෙතනත් අර තේරෙනවා. ඉතින් මෙන්න මේ වගේ එක්තරා අන්දමකින් එබඳු උපේක්ෂාවක් ප්‍රඥාවට දොර විවෘත කිරීමක් කරනවා. අපි තවත් උදාහරණයක් ගත්තොත් අපි හිතමු ආනාපාන සතියක් වඩනකොට කෙනෙක් ආස්වාසය ප්‍රස්වාසය දිහා බලාගෙන ඉන්නවා මෙනෙහි කිරීමක් සහිතව. ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒ හරහා යා සාර්ථක වුණොත් එයාට ඊළඟ පියවර වශයෙන් කළ බලන්න වෙන්නේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා ඒ කරන මෙනෙහි කිරීම නතර කරලා බලන්න. එතකොට පුළුවන් නම් දිගටම තමන්ගේ හිත මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ පවත්වන්න කිසිම මෙනෙහි කිරීමකින් තොරව. අන්න ඒ ඇතුළත සමනය වෙච්ච බොහොම සංසුන් නිශ්ශබ්ද අන්න ඒ තත්ත්වය අර කලින් විතර්ක සහිත එමගේම මෙනෙහි කිරීම සහිත මට්ටමට සාපේක්ෂව බොහොම ප්‍රණීත බවක් තියෙනවා. හරිම සංසුන් ගතිය. බොහොම කලබල ගෝසා අඩුවීමක්. හරි නිකන් නිවුණා වගේ ගතියක්. පත් වෙලා තිබිච්ච ගින්නක් හොඳට නිකන් වතුර ටිකක් දාලා ගෝණියක් උඩට දාලා සම්පූර්ණයෙන් නිවල තිබ්බා වගේ ගතියක්. දැන් ඇතුළත සම්පූර්ණ නිශ්ශබ්දතාවය. ඔන්න යෝගාචරයේ භුක්ති විඳිනවා. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන අන්න ඒ ප්‍රණීත බත්ත්වය. ඒක සැප වේදනාවක වෙන්න පුළුවන්, දුක් වේදනාවක වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක වෙන්න පුළුවන්. එහෙනම් අපි තවත් ටිකක් එහාට ගිහිලා කල්පනා කරොත් යම්සි කෙනෙක් හිතේ යම් අනිශ්චිත භාවයක් එහෙම පවත්වන්න පුළුවන් කමක් ඇති වෙලා තියෙනවා. කිසිවක් ලෝකේ උපාදාන නොකරන තත්වයක් එයා හඳුනගෙන තියෙනවා. අන්න ඒ බඳු මට්ටමකදී හිත පවත්වේ යුත්තේ විතර්ක සහිතවද විතර්ක රහිතවද? එමනම් එතෙන්දෙත් අපිට පුළුවන් විතර්ක සහිතවත් මේ තත්ත්වය පවත්වන්න පුළුවන්. විතර්ක රහිතවත් මේ තත්ත්වය පවත්වන්න පුළුවන්. අපි තුමු තවත් කෙනෙක් එක්ක කතා බහක නිරත වෙනවා. හැබැයි හිත කොහෙවත් ඇරිලා බැඳිලා නැහැ. ඒ කටයුත්තේ තමයි හිත නිරත වෙන්නේ. හැබැයි ඒ කටයුත්තෙන් පස්සේ හිත සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙනවා. දැන් හිතේ කිසිම විතර්කයක් නැහැ. හිත කොහෙවත් ඇලිලා බැඳිලා නැහැ. ඒ වගේමයි හිත කොහෙවත් පිහිටලා නැහැ. එහෙමනම් මේ තත්වයකදී පවා ඒ අපිට හිතීම තුලින්, විතර්ක කිරීම තුලින්, කල්පනා කිරීම තුලින් කිසිම ප්‍රයෝජනයක් මේ අවස්ථාවේදී ලැබෙන්නේ නැත්නම් හිත බොහෝම නිශ්ශබ්දව පැවැත්වීම තුල ඇතුළත සමනය කරගෙන පවත්වීම තුළ විතර්ක සමනය කරගෙන පැවැත්වීම තුළ ප්‍රපංච සමනය කරගෙන පැවැත්වීම තුළ අන්නේ තමන් ලබන එක්තරා අන්දමක ආධ්‍යාත්මික සංවරය, එක්තරා අන්දමක ඇතුළත සංසිඳීම, ඇතුළත නිශ්ශබ්දතාවය අතිශය ප්‍රණීතයි කියන එක මේ බුදුරජාන් වහන්සේගේ ප්‍රකාශයෙන් සනාථ වෙනවා. ඉතින් එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ මේ සේවනය කළ යුතු සේවනය නොකළ යුතු පැත්තත් ඒ වගේ මේ සේවනය කරන පැත්ත දිගට අරගෙන ගිහිල්ලා ඒකෙත් ප්‍රණීත තත්ත්වය ළඟා කර ගැනීමත් කියන මෙන්න මේ සංසිද්ධිය එහෙමනම් අපිට තේරුම් ගන්න වටිනවා. එතන අන්නේ සංසිද්ධිය ගැන අපිට පොඩි නැවතත් රූප සටහනකට පිවිසෙන්න පුළුවන්. අපිට තේරෙනවා එක්තරා අන්දමකින් යම් යම් වේදනාවන් තියෙනවා. ඒ වේදනාවන් වල සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, උපේක්ෂා වේදනා තියෙනවා. ඒ සැප වේදනාවේ පැති දෙකක් තියෙනවා, සේවනය කරන්න සුදුසු, සේවනය කරන්න සුදුසු නැති. ඊළඟට උපේක්ෂා වේදනාවේ පැති දෙකක් නැත්නම් ධම්නස් වේදනාවේ දුක් වේදනාවේ පැති දෙකක් තියෙනවා, සේවනය කරන්න සුදුසු, සේවනය කරන්න සුදුසු නැති. ඊළඟට උපේක්ෂා වේදනාවෙත් පැති දෙකක් තියෙනවා, සේවනය කරන්න සුදුසු, සේවනය කරන්න සුදුසු නැති. ඒතර මේ අපි හිතමු දැන් යෝගාවචරේක සේවනය කරන්න සුදුසු පැත්ත තෝරගෙන යා සේවනය කරනවා. සේවනය කරන්න සුදුසු නැති සැප වේදනාව වෙන්න පුළුවන්, දුක් වේදනාව වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාව වෙන්න පුළුවන්, ඒවා බැහැර කළා සේවනය කරන්නේ නැතුව ඉන්නවා. දැන් මේ සේවනය කරන වේදනාවේ උනත් දැන් මේ බුදුරජාන් වහන්සේ කියන ඊළඟ කාරණාව තමයි ඒ හිතීමෙන් කල්පනා කිරීමෙන් යුක්ත ඒ වේදනාවක් තියෙනවා. පවත්වන වේදනාවක් තියෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් හිත තැම්පත් කරගෙන කල්පනා කිරීමක් සිතුවිලි පහල කර ගැනීමක් කරන්නේ නැතුව ඇතුළත නිශ්ශබ්දතාවයක් පවත්තුමින් තමන් අත්විඳින යම් වේදනාවක් තියෙනවා. අන්න ඒ ඇතුළත නිශ්ශබ්දතාවය පවත්වා ගනිමින් ඇතුළත සමනය වෙච්ච සිතුවිල්ලකින්වත් හිත කැළඹෙන්නේ නැති අන්න ඒ පූර්ණ නිහඬියාවක් සහිත වේදනාවක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක බොහොම ප්‍රණීතයි. ඒ தත්වය හරහා දැන් කතකින් බලුවම කොයි තරම්නම් ප්‍රපංච සමනය වීමක් සිද්ධ වෙනවද? ତොර මෙන්න මේ ප්‍රපංච සමනය කරන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ වේදනා පැත්තෙන් දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමක විසඳුමක් අපිට දෙනවා. ප්‍රතිපදාවක් කියලා දෙනවා. මේ වේදනා ඇසුරු කරද්දී තමන් විමසලා බලන්න මේක තමන්ගේ යහපත පිණිසද අයහපත පිණිසද හේතු වෙන්නේ? කුසලයක් වර්ධනය වෙන්නද අකුසලයක් වර්ධනය වෙන්නද හේතු වෙන්නේ කියන එක තේරුම් අරගන්න. තේරුම් අරගෙන කුසලයේ වර්ධනය වෙන වේදනා පමණක් ඇසුරු කරන්න උත්සාහවන්ත වෙන්න. ඒව ඇසුරු කරද්දී තව තව ඇතුළත සමනය කරමින් ඇතුළත කතාව සමනය කරමින් ඒ වගේම තව තව හිත තැම්පත් කරගනිමින් හිත ශාන්ත කරගනිමින් ඇතුළත නිහඬියාවක් තේරුම් ගනිමින් වාසය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රපංච සමනය වීමක් දක්වා තමයි ළඟා වෙන්නේ. දැන් මේකෙම තව ඉස්සරහට කාරණා කීපයක් මේ සූත්‍රයේදී අන්තර්ගත වෙනවා. තවත් ප්‍රතිපදාවන් රසක් මේ සූත්‍රය අන්තර්ගත වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා මේ ප්‍රතිපදාව තේරුම් ගත්තට පස්සේ තවත් ප්‍රශ්න කීපයක් නගනවා. ඉතින් අපි ඒ ප්‍රතිපදාවන් තේරුම් ගන්න ඊළඟ සතියේදී උත්සාහන්ත වෙමු. අද මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන ඒ ප්‍රපංචයන් සමනය කරන හිතේ ක්‍රියාත්මක වෙන වටවලල්ලේ යම් දිගට සිතීම් සිතුවිලි පහල කරගෙන ඒවයේම හිරවීම් පැටලීම් මේවා සමනය කරන මෙන්න මේ වේදනාව මුල් කරගත්ත ප්‍රතිපදාව එක අතකින් කියනවා නම් වේදනානුපස්සනාවක් ගැන එහෙනම් අපි තේරුම් අරගෙන ඒ බඳු වේදනානුපස්සනාවක් අපේ මේ ජීවිතයටත් එකතු කරගෙන අපිත් අපේ සිත සමනය කරගන්න විතර්ක සමනය කරගන්න ප්‍රපංච දුරු කරගන්න ශාන්ත වූ සිතකින් වාසය කරන්න සාමකාමී සිතක් අපි තුලත් පවත්වන්න උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාව සම්බන්ධයෙන් යම්සි කෙනෙකුට ගැටලුවක් පැනලාගිලා තියෙනවා නම් එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් යම්සි කමඨහන් පිරිසුදු කිරීමේ ශීර්ෂයෙන් යම් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
සාන්තිකා වස්නායක මහත්මිය ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන කරු ස්වාමීන් වහන්සේට ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම දැන් අවුරුදු 3ක් විතර ඉඳලා භාවනා කරනවා. මේ ලංකාවේ ඉඳලා තමයි ඔබ වහන්සේගේ උපදේශ ප්‍රබණ භාවනා අහලා භාවනා කරන්න පටන් ගත්තේ. මම මේ ඉස්සර දවසකත් ඔබ වහන්සේගෙන් ඇහුවා මගේ භාවනා ගැන. ඉතින් අද තියෙන ප්‍රශ්නේ මේ සරණයි ස්වාමීන් වහන්සේ මම දැනට සක්මන් භාවනාව කරනවා විනාඩි 35ක් 40ක්. එහෙම කරගෙන පළවෙනි ඉස්තරලාම මම දකුණවම විදිහට බලලා ඊළඟට යටිපතුලේ දැනීම් බලනවා. ඒවා හැම එකම මට දැනෙනවා ධාතු වශයෙන්. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී අර නිකන් කාරාමික සද්ද වගේ ඒ විදිහට ඇහෙනවා. ඒක හොඳට දැනීගෙන යනකොට ස්වාමීන් වහන්සේ මට හිතෙනවා දැන් හොඳට මට දැන් මේවා දැනෙනවා එහෙම කියලා හිතුවාම හිත ඊට පස්සේ විසිරෙන්න ගන්නවා. ඊට පස්සේ ආපහු මේ භාවනාව ආපහු ඒ විදිහට හිත අරගෙන කරගෙන යනවා. ඒක හරිද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න ඕනේ. ඊළඟට පර්යංක භාවනාවක් කරනවා මම ඒ විදිහට විනාඩි 40ක් විතර. පර්යංක භාවනා විදිහට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට මීට කලින් උපදෙස් දුන්නා විනාඩි 5 10ක් ආනාපාන සතිය වැඩලා මේ කයේ වේදනා බලන්න කියලා මම ඒ විදිහට බලනවා. දැන් ඒ වුණාට මුලදී මුලදී ස්වාමීන් වහන්සේ මට අර 5 10 කරනකොට හිත ඉක්මනින්ම හුස්ම සංසිඳිලා මේ කය වේදනාවල් බලන්න පටන් ගන්නවා. දැන් එහෙම හොඳට හුස්ම දැනෙනවා. මේ කියන්නේ දිග කොටේ විදියට බැලුවත් බැලන රටාවකට මුල මැද ආගේ ඔක්කොම හිස් තැන ඒ ඔක්කොම දැනෙනවා. ඒ හුස්ම සංසිඳින්නේ නැහැ සමහරවිට. ඒ වුණත් මම කය දිහා බලනවා. වේදනාව ගොඩක් එන්නේ නැහැ මට. 3-4ක් වගේ දැනෙන්නේ. ඒක කරගෙන යනකොට කය විසල් මං වෙනවා. ඊට පස්සේ හුස්ම දිහා බලද්දී හුස්ම එතකොට සංසිඳිලා. ඊට පස්සේ මේ මොකුත් කියන්නේ අදහස් එන්නේ නැහැ, අරමුණු නැහැ. මම නිශ්ශබ්දව ඊට පස්සේ ඉතුරු කාලය ගත කරනවා තනියම. ඉදිරියට කරගෙන යන්න ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
ඔව්. දැන් ඇත්තටම අපි දෙවැනි ප්‍රශ්නයට මුලින්ම මේ උත්තරයක් කිව්වොත් දැන් හුස්ම සංසිඳනවා කියන එක පැත්තක්. කියන්නේ හුස්ම සංසිඳීම එක්තරා අන්දමකින් හිතේ සමාධිමත් ගතියට පෙරහුරුවක් කියන්න පුළුවන්, හිත ඒකාග්‍ර වෙන බවට ලකුණක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඊට පස්සේ අපේ විපස්සනාවකට යොමු වීමක් නම් සිද්ධ වෙන්නේ. අපි තුමු අපිට හුස්ම සංසිඳනවත් එක්ක ඔන්න කයේ යම් යම් වේදනාවන් දැනෙන්න ගන්නවා. ඒකත් ඔන්න දිහා බලනවා. නැත්තම් යම් යම් තදවීම්, රළුවීම්, මේ කම්පන චංචල ස්වභාවයන් ඔය වගේ දේවල් පහළ වෙනවා. ඒවා දිහා අපි බලනවා. දැන් එතකොට දැන් අපි ආයේ එන්නේ අර ගැඹුරු සමාධියකට නෙමෙයි. දැන් මේ අපි එන්නේ ඊට වඩා මෙහා තියෙන යම් යම් අත්දැකීම් ඒ අන්දමින්ම දැක ගන්නා වට්ටමකට තමයි එන්නේ.
ඔව්.
ඒ කියන්නේ දැන් අපි අර හුස්ම සංසිඳීම කියන එක ඕනනම් ඉතින් ඇත්තටම අරගෙන යන්න පුළුවන් මේ ගැඹුරු ධ්‍යාන වට්ටමකට දක්වා. කොත් ඒක නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. අර ඊට මෙහා දැනෙන ඒ උපචාර මට්ටමේ කියලා අපි සාමාන්‍යයෙන් කියන ඒ සමාධියක් තියෙනව නැත්තේ නැහැ. හැබැයි මේ අර අරමුණක් තුර එල්බගත්ත හිරවෙච්ච සමාධියක් නෙමෙයි. මේ සෑම දෙයක්ම මේ මොහොතේ ගොඩනැංවෙන මේ මොහොතේ පහළ වෙන සෑම දෙයක්ම පැහැදිලිව දැකගැනීමේ කුසලතාවයක් තමයි තියෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම දැන් අපි හිතේ සමාධියක් ගොඩනගා ගන්න ගිහාම ඉතින් අර අලුතෙන් යෝගාචරයේකට සමාධියක් අත්දකින්නකොට ඒකේ හරි සිලිලාරයක් තියෙනවා. ඒකේ හරි සතුටක් තියෙනවා. මොකද හිත තොරතෝංචියක් නිතුව කතා කර කර හිටියා, විතර්ක බහුලව වාසය කරා. ඔන්න දැන් අවුරුදු ගානකට පස්සේ නැත්නම් ජීවිතයේ ප්‍රථම වතාවට බොහෝම තැම්පත් වෙච්ච හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, සමාධිමත් වෙච්ච හිතක් අත්දකිනවා. ඉතින් ඒක ලොකු ආශ්චර්යයක් එකතකින් බැලුවාම ඒ යෝගාචර ජීවිතයේ. හැබැයි ඉතින් ඒක තුල හිටියා කියලා ඉතින් අපිට ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒක එක්තරා සම්දිස්ථානයක් පමණයි. ඉතින් ඒ ගොඩනගා ගන්න කුසලතාවය අපි බුද්ධිමත් වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න ඕනේ අපේ විපස්සනාව සඳහා පාවිච්චි කරන්න. ඒ ගැඹුරු සමාධිය සිටීම තුල නෙමෙයි විපස්සනාවක් සිද්ධ වෙන්නේ. පොඩ්ඩක් ආපහු ඇවිල්ලා මේ දැනෙන දේවල් ඒ ආකාරයෙන්ම යථාභූත වශයෙන්ම දැනගැනීම තුළින් තමයි අපිට ප්‍රඥාවත් දිනු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා ඒ ඉබඳු මට්ටමකදී ආයත හුස්ම දිහා බැලුවොත් සමහරවිට හුස්ම ටිකක් ගොරෝසු වෙලා තියෙන්න පුළුවන්. ඒකේ වැරදක් නැහැ. හැබැයි හිතන්න දැන් අපි මේ වේදනාවන් දිහා බලමින් වාසය කරනවා. වේදනාවන් දිහා බලමින් වාසය කරනකොට ඒ වේදනාවනුත් සමනය වෙනවා. හැබැයි එතෙන්දී අර කියනවා වගේ අපි දැන් හුස්ම දිහා බැලුවොත් හුඟක් වෙලාට හුස්මත් සමනය වෙලා තමයි තියෙන්නේ. දෙන්සා ඔය දෙක අතර තියෙනවා නිකන් අර අමුතු අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් වගේ දෙයක් තියෙනවා. අපේ කය සම්පූර්ණයෙන්ම සමනයට පත් වෙලා නම් ඔන්න හුස්මත් සමනයට පත් වෙනවා. අපේ වේදනාවන් සම්පූර්ණයෙන්ම සමනයට පත් වෙලා නම් ඔන්න හුස්මත් සමනයට පත් වෙනවා. අපේ හිතත් හොඳටම සමනයට පත් වෙලා නම් හිතෙල්ලක්වත් නැත්තම් හිත කතා කරන්නේ ගෝසාකාරී නැත්තම් ඔන්න හුස්මත් බොහොම සියුම් මට්ටමකින් තමයි සිද්ධ වෙන්නේ. ඔය වගේ තත්ත්වයක් තියෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ. මේ එතකොට ඒ පරයන්ක භාවනාව කරද්දී ස්වාමීන් වහන්සේ ඉඳලා හිටලා දැන් මම අර මම ඒ වෙලාවට කිසිම අරමුණක් දැන් මම ගන්නෙ නෑ කියලා හිතලම තමයි ඒ විදිහට ඉන්නේ ස්වාමීන් වහන්සේ.
හරි. නෑ එහෙම හැබැයි හිත මේ කියන්නේ අරමුණු ගැනීම කියන එක يعني එක්තරා අන්දමකදී එක්තරා මට්ටමකදී ඔය විදිහට පොඩ්ඩක් උත්සාහයෙන් බලක්වන එකේ වරදක් නැහැ. හැබැයි ටික ටික අපි තුල කුසලතාවයක් වැඩෙනවත් එක්ක සතිමත් බවක් ප්‍රඥාවක් වැඩෙනවත් එක්ක අපි හැබැයි මේ එන සිතේවිල වලට එන්න දීමත් වැදගත් වෙනවා. එතන තියෙන හරිය නිකන් බය නැති ගතියක්. ප්‍රශ්නයක් මේ කියන්නේ අභියෝගයකට මුහුණ දීමේ ගතියක්. දැන් අපි දන්නවා මේක කරන්න ඕනේ මොකද්ද කියලා දන්නවා. සිතවිල්ලක් කියන්නේ මහා දෙයක් නෙමෙයි කියලා තමන් දැන් තේරුම් අරගෙන තියෙනවා. මේ විවිධාකාර අකුසල් නැත්තම් අපිටම හිතේ පහළෙන විතර්ක සමනය කරගන්න අන්දම ගැන යම්කිසි ප්‍රායෝගික පුහුණුවක් දැන් තමන් ලබලා තිනවා. ඒ වෙලාවේදී හිතට කැමති විදිහට පොඩ්ඩක් හැසිරෙන්න දෙනවා. එතකොට තමයි යන තේරෙන හිත තාමත් කොහෙද යන්නේ? තාමත් ගිහිල්ලා කොයිවත් එකද පැටලෙන්නේ? කියන එක තමන් ඒ හිත හැසිරෙන ආකාරය දිහා බැලීමෙන් තමයි තේරුම් ගන්න. ඒ නිසා අර මේ බලෙන් දැන් එන්න නොදී ඉන්න එක වෙනුවට පොඩ පොඩ හිතට බුරුලක් දෙන්න. හිත ලිහිල් කරන්න. හිතට යන්න දෙන්න. යන්න දීලා බලන්න මෙයා දැන් කොහෙද යන්නේ. යන්න දීලා බලන්න මෙයා ආයෙත් ගිහිල්ලා යමක් ග්‍රහණය කරනවද? ආයෙත් ගිහිල්ලා යමක් උපාදාන කරනවද? ආයෙත් ගිහිල්ලා යමක් අල්ල ගන්නවද? ඉතින් අල්ලගත්තත් ඉතින් දන්නවනේ දැන් උපක්‍රම දන්නවනේ. අල්ලගත්තොත් කොහොමද මම කටයුතු කළ යුත්තේ? අල්ලගත්තොත් කොහොමද මම බේරෙන්නේ කියන එක දැන් තමන් දන්නවා. ඒ නිසා අන්න ඒ වගේ අපි පොඩ පොඩ හිත හිතට නිදහස දෙමින් දෙමින් තමයි යන්න තියෙන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව.
ඔව්. කියන්න.
සක්මන් භාවනාව කටිකක් කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. ඔව්. මැදකදී අර හොඳට සක්මන දැනෙනකොට මට දැනීගෙන ඉඳින වෙලාවට හිත සමහර ලාට ඉහිරෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක ඉතින් පොහොනේනකොට හරියයි. සක්මන් භාවනාවත් අනිවාර්යෙන් දැන් එකතු කරගෙන යන්න. මොකද සමාධිය විතරක් ලං කරගෙන බෑ. ඔතෙන්දී අනිවාර්යෙන් සතිමත් බව තමයි ඉස්සරහින් තියාගන්න ඕනේ. ඒ සක්මණෙන් තමයි මේ අවශ්‍ය සම්බරතාවය ලැබලා දෙන්නේ.
හොඳයි ස්වාමීන්. සක්මන් භාවනාවේ මට හොඳටම මේ බරගතිය, සදගතිය, සිනුඳු ගතිය, සීතල, රස්නේ. එතකොට අර නිකන් කකුල වටේට නිකන් මොන හරි යනවා වගේ දැනෙනවා නිකන් අර හිරවටනම කිප් වගේ දැනෙනවා වගේ.
ඔව්.
නිකන් කකුල ඒක තෙත ගතිය ඒ හැම සිදුවීම දැනීමම දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. ඒව දැනීගෙන මම ඇවිදිනකොට ටික වෙලාවක් යනකොට අර තද ගතිය විතරක් වගේ තමයි අන්තිමට දැනෙන්නේ. තද ගතිය වගේ දැනෙන්නේ. ඊට පස්සේ හොඳට හිතත් මෙයා වෙනවා අර කණාමිදි සද්ද වගේ ඇහිලා ඇවිදිනවා. මේ අර අන්තිමට වගේ මට ඉතින් අර බාව හොඳටම වැඩෙන වෙලාවක හිත සමහර වෙලාවට හිසරෙනවා වගේ වෙනවා ස්වාමීනි.
වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ අතින්දී වෙන්නේ අර කලින් තිබුණා හිතට පවත්වන්න යම් අරමුණක් තිබුණා. තද ගතිය, රළු ගතිය, උණුසුම් ගතිය, ඉතින් ඒවා දැනින් 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 ගියේ. හැබැයි ඒවා දැන් එන්න එන්න අරමුණු ගෙවිලා යන ගතියක් තියෙනවා. ඒ වෙනවා සියුම් වේගන යනවා. අන්තිමට නිකන් ඔක්කොම නිකන් එකට මේ මේ කලවම් වෙලා වගේ දැනෙනවා. කිසි රසයක් නැහැ වගේ දැනෙනවා. අන්තිමට එක එක අරමුණක් විතරක් නැත්නම් එක જાති අරමුණක් විතරක් තද ගතියක් විතරක් දැනෙනපත් වෙනවා. අන්තිමට ඒකත් නිකන් හැලිලා යනවා. අන්තිමට හිතට මාවකක් නැති වෙනවා. හිත ඉතින් වෙන ඉබාගාත යන්න ගන්නවා. ඉතින් ඔන්නඔය මට්ටමට එනකොට අපිට පුළුවන් නම් හිත ඉබාගාත යන්නෙත් නැතුව ඉන්න. ඒක පුහුණු කරලා ගන්න ඕනේ. ඒක නිකන් අපිට සිද්ධාන්තයක් වශයෙන් කියන්න පුළුවන්. දැන් ඉන්නය වෙන අරමුණකට දාන්නෙත් නැතුව කියලා. හැබැයි හිතේ තියෙන අර දිගට එන සංඥා රැල්ල නිසා නැත්තම් ඒ අනුසය ධර්මයන්ගේ ආශ්‍රය ධර්මයන්ගේ තියෙන කුළු ගැන්වීම නිසා අර වගේ අපි ඉස්සරහින් තියාගත්ත අරමුණ සිවුම් වෙනවත් එක එයා ගිහිල්ලා වෙන මොකක් හරි අල්ල ගන්නවා. ඉතින් අන්නේ ඒ වයින්ත් අපි හිත මුදව ගන්න තමයි පොඩ පොඩ එක අතකින් ඔය හිතේ තියෙන රළු මට්ටමේ කෙලස් පොඩ්ඩක් ප්‍රහාණය වෙන්නේ. ඒවා පොඩ්ඩක් පැත්තකට වෙන්නේ. අපේ නිකන් හරියට අර මේ පාසි වලින් ඇහිලා තිබිච්ච වතුරක පාසි ටික අයින් කරාම පිරිසුදු වතුර ටික දැක ගන්නවා වගේ. ඒ අපේ හිත ඇතුලේ තියෙන පිරිසුදු බව. හිත ඇතුලේ තියෙන නිර්මල ගතිය, පැහැදිලි ගතිය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔයගේ මට්ටමකදී. ඒ නිසා දිගට කරගෙන යන්න ඔය ප්‍රශ්නේ එච්චරම බලපතල ප්‍රශ්නයක් නෙමෙයි. ඔය පහළ වෙන ඒ දැන් හිත ඉබාගාතේ යන ගතිය පහළ වුණාට ඒකෙන් කලබල වෙන්නේ නැතුව දිගට කරගෙන යන්න. එතකොට ඒක සමනය වෙලා යාවි.
හොඳයි ස්වාමීන් වහන්සේ මට හොඳටම තේරුණා.
ඔබ වහන්සේට
තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව තොටා සිටිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට කමඨහනක් සුද්ධ කරන්න පුළුවන්ද?
පුළුවන්.
ස්වාමීන් වහන්සේ මේ මම සක්මන් භාවනාවයි පරියන්කයයි දෙකම කරනවා දැන්. ඉතින් අද මම උදේ නැගිටලා සක්මන මිනිත්තු 15ක් විතර කරලා පරියන්කෙට ඉඳගෙන භාවනා කරනකොට මම ආනාපාන සතිය කෙරුවේ. ආනාපාන සතිය කළ ඉක්මනටම මගේ මේ ආස්වාස පාස්වාස සින්දු වුණා. සින්දු වෙලා හිතුවිලි ඇඟ බලනකොට ඇඟෙත් එච්චර මේ වේදනාවක් මොකුත් නෑ. බලන්න ඇඟත් හරි සැහැල්ලුයි, සිතුවිලිත් නැහැ. ඉතින් මම ටිකක් සිතුවිලි නැහැ කියලා හිතලා එපාරම නිදහස්ම තැනකට වගේ හිටියේ. මම නිකන් වතුර බෝලයක් මේ මොනාද මාධ්‍යස්ථ තැනක හිටියේ. නිකන් ඩීප් මෙඩිටේෂන් උත් නෙවෙයි, නිකන් වතුර බෝලයක් වතුර උඩ නිකන් මෙහෙම හැපි හැපි තියෙනා වගේ. මම ඒ වගේ නිශ්චල තැනක හිටියේ, ගොඩක් ඩීප් මෙඩිටේෂන් උත් නෙවෙයි. හැබැයි සිතුවිලි තිබෙත් නැහැ, ඔක්කොම නිදහස්. අර ඊට පස්සේ මම එහෙමම ඉන්නකොට මට පොඩ්ඩක් හැස්සක් වගේ ආවා. කැස්සක් වගේ ආවම මට හිතුණා මේක බාධාවක් කියලා. හැබැයි වෙනදට කැස්සක් ආවම අර භාවනාව නතර වෙනවා වෙනුවට මම ඒක ඒත් කන්ටිනියු කරගෙන ගියා. එතකොට මට කිසි ප්‍රශ්නයක් නැතුව ඉක්මනටම අර මධ්‍යස්ථ තැනට එන්න පුළුවන් වුණා. ඒ මධ්‍යස්ථ තැන සංවාස මට තේරුණේ ඕනි නම් ඩීප් මෙඩිටේෂන් වලට යන්න පුළුවන්, ඕනි නම් එළියට එන්න පුළුවන් වගේ තැනක්. ඉතින් එතන ඉන්නකොට ඒ සිතුවිලි නැහැ, ඇඟේ කිසිම වේදනාවක් නැහැ, ඇඟ තේරෙන්නේ නැහැ ඇඟ තියෙනවා කියලා. ඔළුවේ එක නාඩියක් විතර තේරුණා නිකන් මේ ගැටෙන සද්දේ එච්චරයි. අනතර ඒකත් එනවා යනවා විතරයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට පොඩි ආලෝකයක් වගේ ආවා ඇස් දෙක ගාවින්. මේ මට මිට ඉස්සලා ආලෝක මේ සංඥාව ඇවිල්ලා තියෙන එක උඩින් ඇවිල්ලා තියෙන. හැබැයි මේක ආවේ ඇස් දෙක ගාවින්මයි තිබිලා. එහෙමම මම ඉඳලා මිනිත්තු මට පරියන්ක ඉඳගන්නකොට මට ඕන උනේ පය භාගයක් කරන්න පරියන්කේ. ඒ වගේම හදිසියේම පය භාගයක් වෙනකොට මට මේ භාවනාවෙන් එළියට එන්න මට සිද්ධ වුණා. ඒ එරුණාට පස්සේ මම හිතුව ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ, අහන්න ඕනේ. ඒ මධ්‍යස්ථ තැන මම හිටපු තැන අර වතුර බෝලේ වගේ, වතුර බෝලයක් වතුර උඩ තියෙනවා වගේ, උඩක් නැතුව පල්ලෙහාට නැතුව පාවී තියෙනා වගේ. ඒ තැනද හරි තැන ස්වාමීන් වහන්සේ මට හිතුණා ඒක හරි තැන කියලා.
නෑ ඒක තමයි, ඒක තමම්ම නවත නැවත භවනාව හරහා තමයි මේ වෙරිෆයි කරගන්න වෙන්නේ, හරියට පරීක්ෂා කරගන්න වෙන්නේ. මොකද ඔය තත්වය අපිට සමතයෙන් එන්නත් පුළුවන්, විපස්සනාවෙන් එන්නත් පුළුවන්. සමතයෙන් කියලා කියන්නේ දැන් අරමුණ හොඳටම සියුම් වෙලා ආලෝක ස්වභාවයක් වගේ පහළ වෙලා තියෙනවා. හැබැයි තාම ආලෝකයකට බැසගත්තේ නැහැ. හිත බොහොම සියුම් වෙලා තියෙනවා. ඒතරත් හිතේ තියෙන මධ්‍යස්ථ ගතිය. මේක හැබැයි සමතයෙන් ගොඩනැගිච්ච එක්තරා අන්දමක උපේක්ෂාවක්. දැන් මේ අපි කතා කරපු දැන් ඔය ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී හිමිය කතා කරන උපේක්ෂාව ඒ උපේක්ෂාව නෙමෙයි. ඒක ඇවිල්ලා ඊට වඩා ගැඹුරු උපේක්ෂාවක්. ඒක ඇවිල්ලා අපි විපස්සනාවක් කරහා ගිහිල්ලා අස්පනා පිට මේ නැවත නැවත පහළ වෙන සියලු අරමුණු වල, එතන පහළ වෙන සියලු අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට අත්දැකලා ඒ තුලින් ත්‍රිලක්ෂණයක් වටහාගෙන ඒ හරහා ගොඩනගාගත්ත නැත්නම් ඒ සඳහා හඳුනාගත් උපේක්ෂාවක් ගැන තමයි අපි මේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදීම කතා කරන්නේ. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. අපිට يعني අපි නිවැරදිව භවනාව වඩනවා නම්, නිවැරදි විපස්සනාවක් අපි තුල වැඩෙනවා නම් අනිවාර්යෙන් එතනට ළඟා වෙනවා. ඒක නිකන් ධර්මතාවක්. ඉතින් අපි අර ධර්මදේශනා මාලාවකින් වගේ බලාපොරොත්තු වෙන්නේ ඒ බඳු ධර්මතාවක් හිතේ ගොඩනැගෙනකොට ඒක පැහැදිලිව හඳුනාගැනීමේ කුසලතාවය ඇති කරගන්න. ඒක අපි අහලා තියෙනවා නම්, ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම්, සුතමේ ඥානයක් තියෙනවා නම්, යම් සම්මා දිට්ඨියක් තියෙනවා නම්, ඒතර අර හිතේ බඳු තත්වයක් ගොඩනැගෙනකොට මෙන්න මේකයි මේ කියන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ මොය තත්ත්වේ නැවත නැවත ඇති වෙන්න දෙන්න තමන් බලන්න. සක්මන් භාවනාව එහෙම නිරත වෙනවද?
ඔව් ස්වාමීන් වහන්සේ, මම සක්මන් භාවනේ මිනිත්තු 15ක් කරනවා.
ඒ
කියන්නේ සක්මන් භාවනාවයි,
ඔව්,
දැන් මම සක්මන් භාවනාවයි පරියන්ඛයයි දෙකම එක වෙලා බැලන්ස් කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ කියන්නේ පරියන්ඛය පය අද විතරයි පරියන්ඛය පය භාගයක් කෙරුවේ මට වෙලාව තිබ්බ නැති නිසා. නැත්තම් මම වෙලාව තිබ්බා නම් සක්මන පය භාගයයි පරියන්ඛය පය භාගයයි කරන්නේ. ඉතින් මට වෙලාව තිබ්බ නැති නිසා සක්මන පය මිනිත්තු 15ක් කළා, භාවන පරියන්කය පය භාගයක් කෙරුවා. සක්මනේදී ස්වාමීන් වහන්සේ මම කරන්නේ හිටගෙන ඉස්සල්ලාම මුළු ඇඟම ස්කෑන් කරලා ඊට පස්සේ 1 2 කියලා ගණන් කරගෙන අඩි 20ක් 21ක් යනවා. එපාර්ජේ ආපහු එක දෙක කියලා ගණන් කරගෙන යනවා. ඊපස්සේ වම දකුණ කියලා යනවා. එපාර වම 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 කියලා යනවා. දකුණ දකුණ කියලා. එපාර මුකුත් කියන්නේ නැතුව හොඳට සක්මන බලනවා. එතකොට මට මං යන පාරේ කාපට් එක හම්බ වෙනවා, ටයිල් එක හම්බ වෙනවා, රග් එක හම්බ වෙනවා. ඒ ඔක්කොම මට හොඳට තේරෙනවා ස්වාමීනාංශ. පාට ඔක්කොම පේනවා. මගේ කොහොමටත් මගේ උපාදානයක් නැහැ ස්වාමීනාංශ. දැන් මම කරන පින්කම් වුණත් මට මේ වෙන කෙනෙකුට මේ මොකක් හරි උදව්වකට ඒක ප්‍රාර්ථනා කිරුත් නිසා මගේ ප්‍රාර්ථනා දැන් නැහැ. මට උපාදානයක් නැහැ. මට මෙටීරියලිස්ටික් වලටත් මොකුත් ආශාවක් නැහැ. මම තියෙන දේ සතුට වෙලා ඉන්නවා. ඒ වගේ තියෙන නිසා මගේ සිතුවිලිත් අඩුයි.
හොඳයි.
ඉතින් සක්මන එහෙමයි ස්වාමීන්
වහන්සේ. හා තව ඉස්සරහට යන්න ඕන. තව කරන්න තියෙන දැන් ඔය දැන් හිතේ සිතුවිලි අඩු වෙලා හිතේ සතිමත් බව දිනු වෙලා සක්මන කරනකොට දැන් ඔය ස්පර්ශයක් ගානේ බලන්න මේ ස්පර්ශ වෙන දේ තුල හඳුනා ගන්න තියෙන්නේ මොකද්ද කියලා. මෙතන තද ගතියක්ද තියෙන්නේ, මෙතන රළු ගතියක්ද තියෙන්නේ, මෙතන උණුසුම් ගතියක්ද තියෙන්නේ, මෙතන සිසිල් ගතියක්ද තියෙන්නේ, මෙතන ගොරෝසු ගතියක්ද තියෙන්නේ, මෙතන සිඳු ගතියක්ද තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණ ටික විමසන්න උත්සාහන්ත වෙන්න. ඒක අපි නිකන් අර අට්‍රැක්ටරයක් අත් කරකෝල මේ ස්ටාර්ට් කරලා දෙනවා වගේ අපේ හිත තුලින් ඔන්නේ විමසීමේ කුසලතාවය පොඩ්ඩක් අපි මුලදී මේ උත්පාදනය කරලා දෙන්න ඕනේ. ඒක අවුලෝල දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා අර සතියෙන් විතරක් සෑහීමකටපත් වෙනවා. එයා අර දැන් හිත එහෙම හේදුවන්නේ නැහැ. බොහොම සාමකාමීව තියෙනවා. ඒකෙත් තුන්චි සහනයක් තියෙනවා. එයා ඒකෙන් සෑහීමකටපත් වෙලා නිකන් ඉන්නවා. දැන් අපි කරන්න තියෙන්නේ මේ සති මාත්‍රය කියන එක දැන් අපි ළඟා කරගෙන තියෙනවා. දැන් අපි මේකට සම්පජඤ්ඤය එකතු කරනවා. ඒක කරන්නේ කොහොමද? මේ සතිමත් වෙච්ච අරමුණ ගැන අපි හොඳින් විමසලා බලන්න ඕනේ. මේ අරමුණේ ස්වභාවය කොමක්ද? මේ අරමුණ හැසිරෙන්නේ කොහොමද? අන්න එතනින් තමයි අපි මේ සක්මනේ අර ඊළඟ අධීරයට පිවිසෙන්නේ. ඒක කරන්න දැන් පටන් ගන්න. එතකොට සක්මනත් ටිකක් වැඩිපුර කරන්න මේ පැය භාගෙත් මදි පැයක් විතර වුණත් කමක් නැහැ.
විමසන්නකොට
ඔය ටයිල් එකත් අයින් වෙන්න ඕනේ, රග් එකත් අයින් වෙන්න ඕනේ, කාපට් එකත් අයින් වෙන්න ඕනේ. අන්තිමට ඉතිරි වෙන්නේ රළු ගතිය, සින්දු ගතිය, උණුසුම් ගතිය, අන්නේ වගේ අර ප්‍රාථමිකම ලක්ෂණ ටික විතරයි ඉතිරි වෙන්න ඕනේ. Taman දාපු නම්ගම් ටික, ඒ සංඥා ටික ඔක්කොම හැලෙන්න ඕනේ.
හරි
හරි සම්. තේමා සම්මාස. හොඳයි. භූමිචුති ගොඩක්
ඉන්ජාන්
සන්නයි.
මේක මගේ භාවනාවෙම ප්‍රශ්නයක් නෙමෙයි සමිනාස, මට ආපු කරුණක ආපු සිතුවිලි ගොඩක්. දැන් අද ධර්ම දේශනාවේ අන්තිම හරියේ චුට්ටක් මට විසඳුනා වගේ. ඒ වුණත් මම හිතුවා මම ඒක මේ ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්න පොඩ්ඩක් අහන්නම් කියලා. ස්වාමීන් මම දැන් අහලා තියන්නේ දැන් විපස්සනාවෙන් තමයි අපි අතීත භව සංඛාර ටික ටික ෂෙයා කරන්නේ, කියන්නේ කෙලෙස් අඩු කරගෙන යන්නේ. හැබැයි සමතෙන් ගියොත් එහෙම කෙලෙස් ප්‍රහාණයක් වෙන්නේ නැහැ කියලා. දැන්ට ස්වාමීන් වහන්සේ අපි දැන් අනිශ්චිත ස්වභාවයේ සිත පවත්වන්න පුරුදු කරනවා. එතකොට දැන් මේ අනිශ්චිතව කියන්නේ ස්වාමීන් වහන්ස අනිමිත්ත සමාධියක් කියලා මම හිතනවා. ඒක සමාධි ස්වභාවයක් කියලා. ඉතින් ඒක දැනෙනවා මට ස්වාමීන් වහන්ස දැන් සෑහෙන වෙලාවක් අනිශ්චිත ස්වභාවයෙන් අපි මම පරිවංකයෙන් භාවනා කරන වෙලාවට. එතකොට අර දැන් සමතේදී ඒකාග්‍රතාවය ආවම නිකන් අර පස්සද්ධියක් එනවා වගේ හොඳටම අනිශ්චිතව ටිකක් වෙලා ඉන්නකොට නිකන් ඒකාග්‍ර මේ සුඛයක් පස්සද්ධියක් වගේ එහෙම දැනෙනවා. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්ස දැන් විපස්සනාවෙන් කරන දැන් එහෙම ආවට දැන් අපි විපස්සනාවෙන් පටන් ගත්තේ ඉඳ දන්නා මේක මේ සමාධියත් අනිත්‍යයි, ඒක අනාත්මයි, දුකයි කියන එක තියෙනවා. නමුත් ඒ භාවනා කරන අවස්ථාවේදී අපි මම ඒ මෙහෙන ඉක්කඩීමක් නෑ මම මේ මොහොතේ එහෙමම ඉන්නවා. ඉතින් මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් මේ අපි අනිශ්චිතව භාවනා කරන වෙලාවට එහෙම කෙලස් ප්‍රහාණයක් අපේ පෙර සංඛාර ප්‍රහාණයක් සිදු වෙන්නේ නැත්ද? නැත්තම් දැන් ස්වාමීන් වහන්සේ අන්තිම හරිය අපේ ධර්මදේශනාවේ කිව්වා අර අනිශ්චිත සිටීමෙන් වෙන දේවල්. ඉතින් මට ඒක පොඩ්ඩක් පහදා දෙන්න. එහෙම නැත්නම් මේක සමතින් අපි අර විපස්සනාවෙන් ස්වාමීන් වහන්සේ කියන දේ අර විපස්සනාවෙන් සමතයට යන සම්පයානික විපස්සනායානික කියලා ඉන්නේ. විපස්සනාවෙන් සමතයට යන ඉඳ එහෙම තත්ත්වයක් ඇති වෙනවද? පොඩ්ඩක් ඒක පහදා දෙන්න ස්වාමීන් වහන්සේ කරුණාවෙන්.
හොඳයි. අතම දැන් ඔතන අපි අනිශ්චිත භාවයක් හඳුනාගත්තට පස්සේ ඒ මට්ටම වර්ධනය කරන්න වර්ධනය කරන්න එතන එක්තරා අන්දමක සමත වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ තත්ත්වය තමයි බුදුරජාන් වහන්සේ සලායතන විභංග සූත්‍රයේදී පහදලා දෙන්නේ. දැන් අපි මුලින්ම අනිශ්චිතතාවයට එන්නේ විපස්සනා උපක්‍රම හරහා. අපි ඇහෙන් දකින්න රූප හරහා ඒක අනිත්‍ය ලක්ෂණය දැකලා ඒක හරහා හිත උපේක්ෂාවට එන්න පුළුවන්. කනට ඇහෙන ශබ්ද හරහා ඒක ත්‍රිලක්ෂණයට නම් වෙලා හිත උපේක්ෂාවට එනවා වෙන්න පුළුවන්. නාසයට දැනෙන ගඳ සුවඳ හරහා ඒක මේ විපස්සනාට නම් වෙලා ඒක ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන උපේක්ෂාවට එන්න පුළුවන්. ඊළඟට කයට දැනෙන යම්සි ස්පර්ශයක් දැනගෙන ඒකේ කම්පන ස්වභාවය චංචල ස්වභාවයක් ඒව තේරුම් අරගෙන ඒවැ අනිත්‍ය ලක්ෂණය තේරුම් අරගෙන ඒකෙන් උපේක්ෂාවට එන්න පුළුවන්. එහෙම නැත්තම් චිත්තානුපස්සනාව කරහා ගියලා සිතුවිලි වල එන යන ස්වභාවය තේරුම් අරගෙන එතනින් ත්‍රිලක්ෂණය වඩාගෙන ඒ ටිකෙන් හිත නිදහස් කරගෙන උපේක්ෂාවට එන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා උපේක්ෂාවට තමයි එන්නේ. හැබැයි එන පාරවල් රසක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට දෙන නම තමයි උපේක්ඛා නානත්තා නානත්ත සිත. විවිධා පැතිවලින් එන නානත්වයකට ලක්වෙච්ච උපේක්ෂාවක් මෙතන තියෙනවා. හැබැයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ தত্ত্বය ප්‍රගුණ කරන්න තමන්ට තේරෙනවා මේක දැන් මට ඉක්මනටම ගන්න පුළුවන්. අර වගේ හුඟාක් මං කර කර ඉන්න අවශ්‍ය නැහැ. අර අරමුණු ගැන විමසමින් විපස්සනාවක් වඩමින් ඒ වැටි ලක්ෂණය තේරුම් ගනිමින් ඉන්න අවශ්‍ය නැහැ. දැන් මට හිත හඳුනගෙන තියෙනවා මෙහෙම උපේක්ෂාවක්. එතෙන්ට මට දැන් ඍජුවම හිත යොමු කරන්න පුළුවන්. මට ඕන්ලාවක හිත එතෙන්ට දාන්න පුළුවන් කියලා එකක් දැන් යෝගාචර ටික ටික තේරෙන්න ගන්නවා. හිතේ නිකන් ඒ தත්ත්ව රෙජිස්ටර් වෙලා වගේ දැන් තියෙනවා. ඊට පස්සේ ආ කෙලින්ම දානවා එතෙන්ට. සක්මනට ගිහිල්ලත් හිත නිකන් එතෙන්ට අතාරිනවා. පරයන්ගෙන්ද හිත එන්දද්දිත් හිත එතෙන්ට දානවා. අර අර මුලින් ගියා වගේ අර මේවා දකිමින් අනිත්‍ය දකිමින් එහෙම යන්නේ නැහැ දැන්. ඒ හරහා හඳුනාගත්ත උපේක්ෂාව දැන් හිතේ ගොඩ නැගිලා තියෙනවා. නැත්නම් පළපදියම් වෙලා තියෙනවා. එතෙන්ට දැන් හිත දානවා ඍජුවම. දැන් අන්න එන්නේ ඒකත් උපේක්ෂාවක් වශයෙන් දැන් ඉන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන වචනේ තමයි උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. මේ ඒකත්වයක් අත්දකින්න උපේක්ෂාවක්. ඒතර ඔන්නය උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ සමාන කරනවා අරූප ධ්‍යාන මට්ටම් වලට. මෙතන තියෙන ඒකාතකින් සමාධි මට්ටමක්. මෙතන ඒකාතකින් කිසිවක් ඇසුරු නොකරන කිසිවක් උපාදාන නොකරපු හිතේ එකතකින් කියනවා නම් ශූන්‍යත්වයක් හිස් ස්වභාවයක් අරමුණු වලින් තොර ස්වභාවයක් ආත්ම ස්වභාවයකින් නැත්තම් ආත්මීය ස්වභාවයකින් හිස් ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. ඒතර මෙතන නිකන් අපේ ආකින් චඤ්ඤායතන මට්ටම විපස්සනාව හරහා ළඟා වෙච්ච தත්වයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ බඳු தත්වයකදී අපි විපස්සනාවයි සමතයයි කියන එකේ එක්තරාන්දමක සංකලනයක් තියෙනවා. ඒක කිසි වැරදක් නැහැ. ඉතින් එතකොට මෙතනදී අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන විපස්සනාවද සමතේද කියනවට වඩා මට දැන් ඕනම දෙයක් පැහැදිලිව දැකගැනීමේ හැකියාව කුසලතාවයේ තියනවාද? හිතේ පහළ වෙන ඕනම අකුසලයක්, හිතේ පහළ වෙන ඕනම සිතුවිල්ලක් බොහොම පිරිසුදුව දැකගැනීමේ හැකියාවක් දැන් හිතේ දිනුලා තියනවාද? ඔන්න ඕක තමයි මේ වැදගත් වෙන්නේ. අපි ඔයර අපි ඔතන ඇති වෙන සමාධිය අල්ලගෙන ඒ සමාධියේ පැය ගණන් හිටියා කියලා ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි මුලදී සමාධිය හදා ගන්නකම් ඒ සමාධිය ඇසුරු කරන්නත් අවශ්‍යයි. පැයක් විතර ඒක පුරුදු කරලා තමයි අර හිතේ ඒක හොඳට හඳුනගත්ත ගතිය ඒක හිතේ රෙජිස්ටර් වෙච්ච ගතිය සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නැතුව මේක අන්තිමට අතාරින්න තියෙනවා කියලා මුලින්ම මේක අතහැරලා මේක වඩන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. හොඳට වඩලා හිත ඒකට හුරු වුණාට පස්සේ තමයි මේක අතහරින්න තියෙන්නේ. දැන් මේක අතහරිනවා කියන කියන්නේ කුමක්ද? හිතට පොඩ්ඩක් යන්න දෙනවා. අපි හිර කරගෙන ඉන්නේ නැතුව, බල කරගෙන ඉන්නේ නැතුව, ගැඹුරක ඉන්නේ නැතුව නොගැඹුරු මට්ටමකට එන්න, ලිහිල් මට්ටමකට එන්න ඉඩ දෙනවා. එතකොට නා හිත යනවා මොනහරි සිතුවිලි වලට. හැබැයි හිත සිතුවිලි වලට ගියාට ඒ හැම සිතුවිල්ලක්ම බොහෝම පිරිසුදු දැනගැනීමේ හැකියාව දැන් හිතේ ගොඩ නැගිලා තියෙනවා. ඉතින් එහෙමනම් අන්න ඒ මට්ටමකදී තමයි ඔය කතා කරන අතීත සංස්කාර වෙන්න පුළුවන්, මේ වර්තමානයේ අපි ගොඩ නගන්න හදන සංස්කාර වෙන්න පුළුවන්, ඔය ටික ප්‍රහාණය වෙන්න යන්නේ. ඒ කියන්නේ අපි කරන සංස්කරණයන් සියල්ල අපිට පැහැදිලි වෙන්න ඕනේ. අපි කොහොමද හිතට සිතුවිල්ලක් එන්නේ? ඒ සිතුවිල්ල දිහා තමන් සතිමත් වෙන්නේ කොහොමද? සතිමත් වෙනවත් එක්ක තමන්ගේ තියෙන යම්සෙන් නිකන් නැඹුරුවක් නිසා ඒකට කෑඩි මූට්ටු කරන්න යන්නේ කොහොමද? වර්ණ ගන්නවන්න යන්නේ කොහොමද? තමන්ගේ රුචි අරුචිකම් මේකට එකතු කරන්න යන්නේ කොහොමද? ඒකින් කෙනෙක් හදන්න යන්නේ කොහොමද? පුජ්‍යලයක් වෙන්න යන්නේ කොහොමද? මමෙක් ගොඩ නැගින්නේ කොහොමද? මගේ කරගන්න යන්නේ කොහොමද? ඔන්න ඔය වගේ අර විපස්සනාවේ අපි කතා කරන බොහොම සූක්ෂම පැති අපිට තේරුම් ගන්න පුළුවන් හොඳ පදනමක් මෙතනින් සකස් වෙන්න ඕනේ. ඉතින් අන්න ඕකයි වැදගත් වෙන්නේ. ඉතින් ඔය විදිහට අපිට අපිටම කරගන්න බැරි වුණා කියලා දැන් හොඳටම සිතුවිලි එනවා, හිත ආයි කියෝනවා, මේ ආයෙත් නිකන් හිත වල්බූත වෙලා, ආයෙත් නිකන් ගාල වොට්ටියක් වෙලා. එහෙම නැත්නම් සමාධිය දුර වෙලා තියෙන්නේ. එහෙම නම් සමාධිය ආයි වඩන්න ඕනේ. එතෙන්දී විපස්සනාවක් කරනවා කියලා මොකක් කරනවා වෙනුවට ආයෙත් හොඳට හිත තැම්පත් කරන්න ඕනේ. ආයෙත් නිකන් චිත්තානුපස්සනාවකට ඕන්නම් යනවා. ගිහිල්ලා හොඳට සියුම්ම හිතුවිලි බලමින් වාසය කරනවා. ඒ හිස්තන හොඳට නැවත හඳුනා ගන්නවා. ඒක තුල හොඳට නැවතත් හිත තහවුරු කර ගන්නවා. උවමනාවෙන්ම ඒ හිස්තන තුල හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න හිතේ සමාධිය ආයි ගොඩ නැගෙනවා. ආයිත් අර සිතුවිලි එකක් පස්සේ එකක් බොහෝම පිරිසුදුව දැකගැනීමේ කුසලතාවය ආයෙ උන්න වැඩෙනවා. දැන් ඔන්න ආයිත් අපි සමබර වුණා. ඊට පස්සේ ආයිත් ආයි සමාධි කරන්න අවශ්‍ය නැහැ. ආයිත් හිතට යන්න දෙනවා. දැන් බලනවා කොහොමද යන්නේ? අමොන සිතුවිල්ලටද ගියේ? මොකද්ද එකතු කරපු කෑල්ල? කොහෙන්ද මේ කෑල්ල ආවේ? ඉතින් අර එකාතකින් මේ කලාවක් වගේ තමයි ඉතින් නේද? ඒ කලාව ඉතින් පොඩ පොඩ ඉගෙනගෙන ඒ අවශ්‍ය වෙලාවෙදී සමාධිය වඩන්න වෙනවා. ප්‍රමාණවත් නම් නතර කරන්න වෙනවා. ගැඹුරකට දාන්න අවශ්‍ය නැහැ. ඒ වගේමයි විපස්සනාව කරගැනීමට උවමනා කරන පමණට විතරයි සමාධියත් අවශ්‍ය වෙන්නේ. ඔව්. පැහැදිලි
ස්වාමීන් වහන්සේ, දැන් මම දැන් අනිශ්චිතව දැන් සියලුම භාවනා කාලයෙන් 75% විතර අනිශ්චිතේ නී අතරතර කැඩෙනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ අනිශ්චිත ස්වභාවයෙන් ගියාට පස්සේ සිතුවිලි ආවට දැන් ස්වාමීන් වහන්සේ කිව්වා සිතුවිලි බලන්න හොඳට කියලා. මගේ සිතුවිලි අල්ලන්නේ නැහැ එහෙම. සිතුවිලි මොකද බෑග්ග්‍රවුන්ඩ් එක යනවා. මගේ මට හිත දෙන්නේ නැහැ කිසිම දෙයක්වත් අල්ලන්නේ. ඒ
කියන්නේ හොඳ හොඳ. ඒක කිසි වරදක් නැහැ. ඔව් කිසි වරදක් නැහැ. ඔව් ඉතින් ඒකනේ දැන් ඇත්තටම අපි ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී දිගෙන ගත්තේ. මුල් කාලේ තමයි අර විදිහට සංකතං ඕලාරිකං පටිසමුප්පන්නං වශයෙන් උන්ටින් ඒ කැමැති ක්‍රමයක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. පස්සේ ඉතින් ඕක කරගෙන යනකොට බුදුහාඳුරෝ කියනවා ඇහි පිල්ලම් ගහන සැනකින් මේ ගිහිල්ලා. ඒතර අපිට මේක අල්ලගෙන බලන්න බැහැනේ. දැන් අර ළඟාවෙන මට්ටම ගත්තොත් ඇහි පිල්ලම් ගහන සැනකින් අසුරු සැනක් ගහන සැනකින් මේ කටට ගත්ත දිය කියලා බින්දක් එළියට දාන සැනකින් මේ ආයි හිත ඇවිල්ලා උපේක්ෂාවට. ඉතින් එතකොට අපිට සංකත ඕලාරිකය බලබල ඉන්න වෙලාවක් නැහැනේ. නැත්තම් මිසුතිවිල්ලේ තියෙන ඔය දේවල් තේරුම් ගනිමින් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ගිහිල්ලා. එයා හිතුවිල්ලක් එන දිහා බලනවත් එක්කම එයා යනවා. ඉතින් එච්චරයි. ආයෙදින් වද වෙන දෙයක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම කරගෙන යන විදිහට කරානම් හරි. මොකද කියන්නේ ස්වාමීන්
වහන්සේ? දැන් අද මේ කරපු දේශනාව අනුව මොකද හිතෙන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට දැන් තේරුණා. දැන් මට අද දේශනාවේ අන්තිම හරියේදී මට මේ පැහැදිලි වුණා. මගේ ප්‍රශ්නේ ඇත්තෙම ගොඩක් ඒකට මේවා වුණා. මට අර තියෙන ලොකුම ප්‍රශ්නේ මේ සංඛාර අපේ භව සංඛාර ටික අයින් කරගන්න ඕනේ කියන එකක් තියෙනවා. අතීත
භව සංඛාර. අතීත නෑ අතීතය වෙලා ඉවරනේ දැන්. අතීතේවා මේ අතීතෙට ගිහිල්ලා කාලයානාවක් හදාගෙන ගිහිල්ලා ඒක සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. දැන් අලුතෙන් සකස් කරන දේවල් තමයි නතර කරගන්න තියෙන්නේ. අපිට මේ වර්තමාන වශයෙන් දැන් ඕක බොහොම පැහැදිලිව බුදුහාඳුරු ප්‍රකාශ කරනවා අය මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේට. අපිට මේ මොහොතේ ගොඩනැගෙන ටිකෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අතීතයේ දෙයක් වුණත් මේ මොහොතේදී අපි අල්ලන්නේ. ඉතින් දැන් අපේ දැන් ප්‍රතිපදාවක් වඩන්න අතීතයේ ගිහින් දේවල් ඇසුරු කර කර ඉන්නේ නැති තත්වයක්, අනාගතයේ දේවල් ඇසුරු කර කර ඒවා හිතින් හද හදා ප්‍රකල්පනා කර කර ඉන්නේ නැතිව වඩ වඩා මේ මොහොතට අවදි වෙන ගතියනේ හිතේ දියුණු වෙන්නේ. ඉතින් එතකොට අතීතයේ දේවල් ගැන අපිට මේ හිතේ පශ්චාත්තාවයක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ කිසිසේත්ම. ඒවා වෙලා හමාරයි. දැන් අපිට තියෙන්නේ අලුතෙන් සංස්කාර ගොඩනගා ගන්න තුමට ඉන්න පුළුවන්ද? දැන් මේ රූපයක් දකිනවා මට බැරිද ඒ රූපය දැක්ක පමණින් අතහැරලා දාන්න? සද්දයක් ඇහෙනවා ඒකත් එක්ක මම පැටලි පැටලි ඉන්නේ නැතුව ඒකෙන් හිතේ ruci arjukam පහල කරගන්න යන්න නැතුව ඒකත් එක්ක ඇලීම් බැඳීම් ගැටීම් ඇති කරගන්න යන්න නැතිව මට බැරිද ඒක සද්දයක් ඒක ඇත්තෙන් ඉවරයි එච්චරයි හිත ආයිසංසු
මයිසන් නාස පැහැදිලි කොහොමද
පින් සරණයි නැත් තරුවන් සරණයි
ඊළඟ දහම් ගැල්කලු අරුණ මානසුංග මහතාට ත්‍රිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අපේ තියෙන ප්‍රශ්නය මම ඉදිරිපත් කරන්න යන ප්‍රශ්නය ඉලිසා නෝන මහත්මිය ඉදිරිපත් කරපු එකට බොහොම සමානයි. හැබැයි කුංචි වෙනසක් තියෙනවා. දැන් අද කරපු ඒ වගේම ඊයේ කරපු දේශනාව අනුව මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු දේ බොහොම වටිනවා. ඒ වගේම එතනින් ඒ යන මාර්ගය බොහොමත්ම වටිනවා. හැබැයි දැන් ඔය කියන අනිත්‍ය ස්වභාවය ඇතැම් විට දැන් ඉල්ලිකානෝන මහත්මිය කියපු තත්ත්වයට වඩා දැන් සාමාන්‍ය ජීවිතයේදී පවා ඇතැම් අවස්ථාවල අපි එදිනෙදා ජීවිතයේ අත්දකින්නට පටන් ගත්තාම මට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. තේරිණා කියනවා දැන් ස්වාමීන් වහන්සේ කිව්වන එක අවස්ථාවකදී තවත් ඉන්න කෙනෙකුට උත්තර දෙනකොට සිත්විලි වලට ඉඳීම කියන එක. එතකොට දැන් අර අනිමිත්ත ස්වභාවයක ඒක තියෙන පිළිසිදු බව නිසාම අපිට නොතේරි අපේ තියෙන අනුසය ධර්ම මත වෙන ඒකට කැමැත්තක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙන්න පුළුවන් කියලා තේරිලා තියෙනවා. එතකොට අර අපි තුළ නිත්‍ය නිරන්තරයෙන් සිටිය යුතු අවදිමත් බව ඒකින් දුර්වල වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතිය, සම්පජාන්‍ය සහ යෝනිසෝ මනසිකාරය එතකොට දුර්වල වීමක් වෙන්න පුළුවන්. දැන් ඔය පරියන්ක අවස්ථාවේ ඉහාට ගිහින් ඉදිරිදා ජීවිතය තුළදී ආර්ථ තව ටිකක් දියුණු වෙලා යනකොට මේකෙන මොකද ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන් උපදේශය?
ඔව්, ඇත්තටම දැන් මනතුන් වහන්සේ කිව්වා වගේ දැන් මේක මුලදී අනිමිත්ත සමාධියක් වගේ හදාගත්තට මොකද ටික ටික ඕක වර්ධනය වෙලා එනකොට නිකන් ඇවිදිනකොටත් ඕක තියෙන්න ඕනේ. කතා බහ කරනකොටත් ඔන්න ඕක තියෙන්න ඕනේ. කෑම බීමක් කනකොටත් ඕක තියෙන්න ඕනේ. ඒක නිකන් හිතේ gedara බවට නැත්නම් හිතේ ප්‍රകൃතිය බවට පොඩ පොඩපත් වෙන්න ඕනේ. ඉතින් එතකොට නිකන් කෙනෙකුට හැඟෙන්නේ දැන් ඉතින් භාවනාවක් කරන්නේ නැහැ වගේ. ඉස්සර නම් නිකන් මොකද්ද අමුත්තක් තිබුණා නිකන් සමාධියකට යනවා කියලා දැනුණා. දැන් එහෙම එකක් නැහැ. දැන් නිකන් භාවනා කරන්නේ නැහැ වගේ. කියලා නිකන් අර තමන්ටම තමන් ගැන එක්තරා අන්දමක සැකයක් පහළ වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිපදාවගෙන සැකයක් පහළ වෙන්න පුළුවන්. හැබැයි ওই මට්ටමේදී අපිට ආයේ පරීක්ෂා කරලා බලන්න පුළුවන් හිත ප්‍රපංච කරනවාද? හිත සංසුන්ද? හිත කොහේ හරි පැටලිලාද? ආයේ අරමුණක එල්බගෙනද? ආයේ අරමුණක් උපාදාන කරගෙනද? හිතේ සංසිඳීමක් නැද්ද? හිතේ දුම්නසද්ද තියෙන්නේ? හිත ආයේ ගිහිලා නිකන් ඔහේ හරි කතන්දර ගොතගතාද ඉන්නේ? මේ එකක්වත් නෙමෙයි නම් මේ කය ඇවිදිනවා වෙන්න පුළුවන්, කය ආහාර අනුභව කරනවා වෙන්න පුළුවන්, කය ස්නානය කරනවා වෙන්න පුළුවන්, වාකරි වසෝල්ට එක බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ මොනවා දේ කළත් හිත තියෙන සංසුන්ව නම්, හිත තියෙන උපාදාන වලින් තොර නම්, හිත තියෙන අරමුණු ග්‍රහණයකින් තොර නම්, හිත තියෙන කිසිම දෙයක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව නම්, ඉතින් එහෙමනම් අපිට මේක ගැඹුරේම සිදුවේ යුතුයි කියලා නීතියක් නැහැ. ඉතින් එහෙමනම් අපි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ අපි භාවනා කරනවා කියන මානසිකත්වය අපිට මුලදී තිබුණා. ඒ භාවනා කරනවා කියන මානසිකත්වයත් එක්තරා අන්දමක දැඟලීමක්. ඒක හැබැයි මුලදී දඟලන්න වෙනවා. මොකද ඉතින් අපිට එහෙම නැතුව මේක ගොඩ ගන්න බෑ. ඊට පස්සේ පොඩ පොඩයෙන් දඟලන ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. දැන් භාවනාව කෙරෙනවා. අන්තිමට ඉතින් ලොකුවටින් දැන් නොකලත් හිත සාමාන්‍ය පරිදි තියෙනවා. දැන් අමුතුවෙන් කරනවා වෙනුවට දැන් තියෙනවා වගේ මට්ටමකට එනවා. ඉතින් ඒක හැංගෙන්නේ දැන් ඉස්සර නම් මම නැටුවා, දැඟලුවා, උදේ නැගිට්ටා, පරයන්කේ හිඳගත්තා, මේ හුස්ම දිහා බැලුවා, වැඩ ගොඩක් තිබුණා. දැන් ඉතින් එහෙම මොකක්වත් නැහැ. කියලා අන්න තමන්ට එක්තරා අන්දමකින් ඒ තවන් ආපු ප්‍රතිපදාව ගැන පොඩ්ඩක් ආපහු හැරිලා බලන්න අවශ්‍යයි. ඉතින් අපි කරනවා කියලා කියන්නේම සංස්කරණයක්. එක්ක කාය සංස්කාරයක්, එක්ක වචී සංස්කාරයක්, නැත්නම් මනෝ සංස්කාරයක්. දැන් අපි ප්‍රතිපදාව හරහා බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන ඉන්නේ සංස්කාර සමතේ කිරීමකට. එහෙමනම් අපි කරපු සංස්කාර සමනය කිරීම සඳහා කරපු සංස්කාරයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකින් කියනවා මේ ආරෂ්ඨායක මාර්ගය අපේ යොමු කරන්නේ සංස්කාර සමතයක් පිණිස. සීලයක් ආරක්ෂා කරන්නේ සංස්කාර සමනය කරන්න. සමාධියක් වඩන්නේ සංස්කාර සමනය කරන්න. ප්‍රඥාවක් වඩන්නේ සංස්කාර සමනය කරන්න. එතකොට අපි මුලදී කරනවා කියන ආකල්පය මත ඉඳගෙන භාවනා කරනවා. පචී සංස්කාර කරනවා, විතර්ක කරනවා, මෙනෙහි කරනවා, හිත දිහා බලනවා. ඉතින් ඔක්කොම තියෙන්නේ අර කිරීමේ ආකල්පයක් තියෙන. හැබැයි ඒක ඊට පස්සේ වෙනස් වෙන්න ඕනේ. මේක නිකන් දැන් කෙරෙනවා කියන පැත්තට මේ වෙන්න ඕනේ. අන්තිමට නිකන් වෙලා ඔහේ නිකන් ඒක ඉන්නවා. ඒ තුල නිකන් භුක්ති විඳිනවා වගේ පැත්තකට එන්න ඕනේ. එතකොට තමයි අන්න සංස්කාර කියන එක අර නිකන් සමනේ වෙච්ච මට්ටමක් අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි බලන්න වෙන්නේ අපේ හිතේ කෙලෙස් අඩු ගතියක් තුලින්, හිත නිකන් තැම්පත් වෙලා තියෙන ගතියක් තුලින්, බොහොම සරල බවකට තමන් පත් වෙලා තියෙන බව තුලින්, අර කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් ඉස්මතු වෙන්න දඟලන්නේ නැතිව නිකන් බොහොම සරලව මිනිස්සෙක් විදිහට ඉන්න පුළුවන් ගතිය තුලින් අන්නේ වගේ පැතිවලින් තමයි මෙතෙන්දී හඳුනා ගන්න පුළුවන් තමන් ඉස්සරහට යනවාද කියලා. එහෙම නැතුව තමන් තාමත් නිකන් යමක් කරන්න දඟලනවා නම්, හැම තිස්සෙම ඉස්සරහා නිකන් මුල් පුටුවම ගන්න දඟලනවා නම්, තමන්ම කැපී පෙනෙන්න දඟලනවා නම්, එතන ඒ කියන්නේ තාම අපි අහුවෙලා ඉන්නේ. ඉතින් එතකොට තේන්නේ තාමත් ඉතින් සංස්කාරවලට අහුවෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ගැඹුරට ගැඹුරට යන්න යන්න අපි මේ සංස්කාර සමණයට අමතරව උපදී පටිනිස්සග්ගේ ගැනත් හිතන්න වෙනවා. කොහෙන්ද මේ උපදී හදන්නේ? කොහෙන්ද මේ මමෙක් හදන්නේ? කොහෙන්ද මේ කෙනෙක් පුද්ගලෙක් හැදෙන්නේ? අතීතයේ කරපු දෙයක් අල්ලගෙන කොහොමද කෙනෙක් හදන්නේ? පුද්ගලෙක් හැදෙන්නේ. එහෙම නැත්නම් මගේ තියෙන දක්ෂතාවයක්, කුසලතාවයක් මුල් කරගෙන කොහොමද කෙනෙක් හදන්නේ? පුද්ගලෙක් හදන්නේ. ඔන්න ඒ වගේ පැතිවලටත් දැන් අපි අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔය වගේ පැත්තක් තමයි යන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය අනුව.
මයි ස්වාමීන් වහන්සේ, එතකොට ඒ කියන්නේ අර தත්යෙන් වැඩිය භාවනාව සිද්ධ වෙන නිරන්තරයෙන් සිද්ධ වෙන தත්යට ආවට පස්සේ මේ අවස්ථාවේ පවා අපේ සතිය සම්පජාන්‍ය සහ යෝනිසෝ මනසිකාරයේ කියන කාරණා තුන
තියෙනවා. ඒක තියෙනවා, හැබැයි නිකන් බොහොම මේ effortless විදිහට නේද? දැන් අපි ඉස්සර ඒක නිකන් ඒක නිකන් හිතට උරුම වෙච්ච ගතියක බලෙන් උපදවන ගතියක නෙමෙයි. ඒක දැන් හිතේ ස්වභාවයක් බවට පත් වෙලා, හිතේ ප්‍රകൃතියක් බවට ඒක පත් වෙලා.
ඒ වගේම එච්චරම මේ පරයන්කත් අවශ්‍ය වෙන්නේ නැහැ, එච්චරම සක්මනත් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය
විනාඩි 30 වගේ කරගත්තාම උනත්
ඇති කියන
හැඟීමක් එනවා. ඔව් වෙන්න පුළුවන්. එතනදී තමන් තමයි තීරණය කරන්න තියෙන්නේ හිතේ தත්ත්වය දිහා බලලා. ඒකයි මම අර උදාහරණයක් කිව්වේ. දැන් හිත හොඳටම ආයිත් කැළඹිලා, හිත ආයිත් හොඳටම කියෝනවා, හිත ආයිත් විසිරිලා, එහෙමනම් ආයි පරයන්කයට යන්න වෙනවා. මොකද හිතේ ඒ සමබරතාවය ගිලිහිලා ආයි සමාධිය වඩන්න වෙනවා. එහෙම නැහැ. අපි තුම හැම සිතේලක් ගානෙම පේනවා. හිත බොහොම සංසුන්ව ඉන්නවා. හිත බොහොම නිවිච්ච ගතියක් තියෙනවා. කොහෙවත් ගිහිල්ලා ඇලෙන්නේ නැහැ. හිතේ නිකම් පුංචි ප්‍රමෝදයක් තියෙනවා. එහෙමනම් ඉතින් ආයේ සමාධියකට යෑමේ ප්‍රතිඵලයක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි
කිව්වා. සරණයි. දෙතරුවන් සරණයි.
ඊළඟ තහක් ගැටළුව මාතු ජීව මහතාට පිළිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මේ පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න දැන් විතක්කය මෙනෙහි කිරීම සහ ප්‍රපංච කියන තුර ගත්තහම ඒක ඒවත් වෙන කාලය කියන මානයයි එතකොට මමත්වයයි ගැප් වෙලා තියෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක සාකච්ඡා කරන්න පුළුවන්
ඇතරම ඇතරම කාලය කියන මානය ඇතරම දැන් අපි සාමාන්‍ය ඉතින් කොහොමත් ඉතින් සමාජයේ ජීවත් වෙනකොට කාලය ගැන යම් කිසි වැටහීමක් තියෙනවා. දැන් අද ගත කරන්නේ අපිට මීරිදාය, ඊයේ සෙන්සුරාදාය, හෙට සඳුදාය කියන ඉතින් අපි ඒක නිකන් සාමාන්‍යයෙන් තියෙනවා. දැන් අපි හිතමු ටිකක් ඉතින් අර සමාධි මට්ටමක ඉන්නකොට ඉතින් ඒව එන්න බෑ. සමාධි මට්ටමක ඉන්නකොට ඒවත් ඒ යගේ ඒබඳු සංඥාවන්, ඒබඳු සංකල්පනාවන් හිතින් බැහැර වෙලා හිත පූර්ණ වශයෙන් මේ මොහොතට පමණක් අවදි වෙච්ච ගතියක් ඉතින් කෙනෙක් අත්දකින්න පුළුවන්. නමුත් ඉතින් ඔය දෙක අතර එකකින් අර තියෙන පරතරය දුරු වෙනවා කියලා වගේ තමයි හිතෙන්නේ කියන්න වෙන්නේ. කියන මුලදී නම් ඕකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි හිතමු භාවනා කරන කාල පරිච්ඡේදයයි භාවනා නොකරන කාල පරිච්ඡේදය අතර ලොකු වෙනසක් මුලදී කෙනෙකුට අත්දකින්න පුළුවන්. හැබැයි පස්සේ අර භාවනාවෙන් එන කුසලතාවයන් Tamanගේ හිතට උරුම වෙන්න ගත්තට පස්සේ එයාට තින් මේක මේ බොහොම يعني ළඟ තියෙන දෙයක් වශයෙන් වගේ තමයි මේ කියන්න වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ දෙන උපමාවක් තමයි අර නෙළුම් පතක තියෙන දිය බිඳුවක්. දැන් නෙළුම් පතක නිය බිඳුවක් ඒ නෙළුම් මත උඩ පිහිටලා තියෙනවා. හැබැයි නෙළුම් පතේ ගෑවිලා නැහැ. නේද? එතකොට මේ දෙක අතර ලොකු පරතරයක් ඇත්තෙත් නැහැ. අහසට පොළොව වගේ පරතරයක් නැහැ. නෙළුම් පත උඩමයි තියෙන්නේ වතුර බින්දු. හැබැයි නෙළුම් පතේ ගෑවිලත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ උපමා වලින් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මට තේරෙන විදිහට දැන් එයා නිකන් අර ඒ ලෝකයේත් එක්ක ඉන්නවා. ඒ හිටියන ඉතින් ඒකේ ලොකුවට ඇවිලත් නැහැ, ලොකුවට ගැනිලත් නැහැ. ඒ නිකන් ඔය කාලබීලා ඉතින් නේද? ශරීරේ පවත්තන එහෙම කියන්න බෑ. ඒ කියන්නේ මේ මොහොතේ තමයි විතර්කය පහළ වෙන්නේ. නමුත් ඒකට අරමුණු වෙන්න පුළුවන් අතීතයේ සිදු වෙච්ච දෙයක්. අනාගතේ වෙයි කියලා උපකල්පනය වෙන දෙයක් ඒකට අරමුණු වෙන්න පුළුවන්. හැබැයි විතර්කය මේ මොහොතේ තමයි පහළ කරගන්නේ නේද?
ඒක තමයි. එතකොට මේ මොහොතේ පහල කරගන්නේ එතකොට ඒකට يعني අතීත අත්දැකීම් හෝ අතීත දැනුම් සම්භාරයන් එකතු කරගෙන තමයි විතක්ක කිරීම කරන්නේද? එහෙම නැත්නම් දැන් අපි භාවනාවේ ඉන්නකොට සම්මත දැන් අපි මේ මොහොතේ ඇති වෙන දැනීම් පිළිබඳව විතක්ක කරන්නේ ඉදිරියට යන්න.
ඔව්.
එතකොට ඒක එන්න අඩු වෙන්න ඕනද? කියන්නේ දැන් ඇත්තටම අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට විතක්ක කිරීමක් කරන්නේ නැහනේ.
ඔව් හරි.
ඔව්. ඉතින් ඒකයි මම කියන්නේ දැන් අපි සමාධි ස්වභාවයේ ඉන්නකොට විතක්ක කරන්න ඒ කියන්නේ බැරි ස්වභාවයක් තියෙනවනේ.
ඔව් ඔව්. ඒක තමයි. දැන් ඒ කියන්නේ මුලදී අපි දැන් උතන විතර්කය කියන එක අවස්ථා කීපයකදී අපිට හම්බ වෙනවා. මුලදී විතර්කයේ කියන එකේ හරිම රළු මට්ටමකින් අපි මෙනෙහි කිරීමක් කරනවා. පස්සේ ඒක නතර කරලා නිකන් අරමුණට හිත නංවන එක තමයි කරන්නේ. අපි තමු විවිධාකාර මේ ධාතු ලක්ෂණ පහළ වෙනවා. ඒ හැම ධාතු ලක්ෂණයකටම හිත නංවමින් ඒ ධාතු ලක්ෂණේ විමසමින් වාසය කරනවා. ඒ හරහා තමයි මේ අරමුණේ යථා ස්වභාවය වැටහෙන්නේ. දැන් ඒක කරන්න ඊට පස්සේ ඒ අරමුණේ යථා ස්වභාවය වැටෙන්න ඒක ගෙවෙන්න ගන්නවා. ඒක නිකාංශය වෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් හිත හිත සියලු අරමුණු කෙරෙහි නිකන් උපේක්ෂා වීමක්. දැන් ඔක්කොම නිකන් අර රස මැකිලා ගිහිල්ලා ඔක්කොම නිකන් එක ගොජයක් බවට පත් වෙලා දැන් හිතට ඒ එකකටවත් යන්න ඌමනාවක් නැහැ. හිත එකකටවත් නංවන්න නැතුව ඉන්නවා. හැබැයි අරමුණු නැතුව නෙමෙයි. තවත් කොහම යනකොට තමයි ඉතින් අර අරමුණක්වත් හිතේ නැතිව පවත්වන්න කියලා අරමුණක් නැතිවීම තුල හිත එක අතකින් නිදහස් වීමක් හිස් වීමක් අනිශ්චිත වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් අනිශ්චිත මට්ටමකදී එතකොට හිත විතර්ක කිරීමක් වෙන්න බෑ. يعني අරමුණක් තියෙන්න ඕනේ විතර්කයක් එන්න නේද? අරමුණක් දැන් අරමුණක්වත් නැහැ හිත නංවන්න. හිතේ ඒ නිසා තමයි නිකන් හාත්පස පැතිරිච්ච බතිය. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් වහන්සේ වාසය කරන්නේ විමරියාදි කතේන චේතස විහෙරිස්සාමි. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ තමන්ගේ හිත පැවතීමේ. දැන් අපේ හිතවලට වෙලා තියෙන්නේ අපේ හිත කැමති දෙයක් දැකපු ගමන් අපේ හිත පයින්ව එතෙන්ට. ගිහිල්ලා ඒක එතනට හිත විතර්ක වෙනවා. නැත්නම් එතනට හිත නැං වෙනවා. මොකද අපේ හිතේ තාම රාගය තියෙනවා. අපේ හිතේ තාම ද්වේෂය තියෙනවා. අපේ හිත තාම ඒක දෙයක් කරගන්නවා. මෝහය තියෙනවා. ඉතින් ඒ නිසා අර හාත්පස පැතිරිච්ච ස්වභාවය අහිමි වෙලා අපි ආයිත් ඒ දෙයකට කොටු වෙනවා. අපේ හිත ගිහිලා ආයිත් ඒ දෙයක් තුල läග ගන්නවා කොටු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේගේ හිත විමරියාදිකතේන චේතස. මේ කිසිවක එහෙම läග ගන්නේ නැතිව කිසිම මරියාදාවක් සීමාවක් නැතුව හාත්පස පැතිරුණ බවකින් තමයි පවතින්නේ කියලා. සමහරට ඉතින් අරමුණක් උවමනාවෙන් අරමුණු කරද්දී සමහරට ඉතින් අරමුණ නම් වෙනවා ඇති. නමුත් සාමාන්‍යයෙන් ශුන්‍යතා විහරණයකින් භාගතුන් වහන්සේ වාසය කරද්දී අර වගේ මට්ටමක් තියෙන බව ප්‍රකාශ වෙන සූත්‍ර තියෙනවා.
එතකොට සමහරවිට ඒකයි මම අහන්නේ, ඒ කියන්නේ විතක්කේ කියන එක දැන් අපි මේ මොහොතට තමයි අදාළ වගේ දෙකක් දැනන්නේ.
හරි.
පරණ අද්දකෙන් දැනීම එකට වඩා මේ මොහොතේ පවතින ස්වභාවය ගැන විමසීමක් තමයි විතක්ක කියන්නේ. කියන්නේ තමයි මම කාලය ගැන.
ඔව් ඒක හරි. ඒක හරි.
එතකොට සමහරවිට මෙනෙහි කිරීම කියන එක එතකොට
ඒක ගා කලින් අපි කරපු එක අභ්‍යාසයක් විතරයි.
ඔව් එතකොට ඒක ඇවිල්ලා ඒ තුල විතක්කය නෑ. එතකොට ඒක සංකාර කිරීමක්ද?
ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් විතර්ක කියන එකේ මට්ටම් කීපයක් හඳුනා ගන්න පුළුවන්. සිතුවිලි සහිත ප්‍රකල්පනා සහිත විතර්ක කිරීමක් තියෙනවා. ඒක තමයි ගොරෝසුම මට්ටම. ඊට පස්සේ අපි තුමු ඒක අපි වචනයකට විතරක් සීමා කළා. ඒක තව ටිකක් අඩු කරනවා. එතන අපි මෙනෙහි කිරීමක් කියලා කියනවා. අපි තුමු වම දකුණ කියනවා. නැත්තම් ආස්වාසය ප්‍රස්වාසයක් කියනවා. එක දෙක කියනවා. ඉතින් මාකර විදිහට. ඊට තවත් යනකොට ඒ වචනය හැලිලා වචී සංඛාර මට්ටම හැලිලා වචනයක් කියන්නේ නැහැ. හැබැයි හිත අරමුණට නැංවීමේ ක්‍රියාවලිය පමණක් සිද්ධ වෙනවා. ඊටත් විතර්කයක් තියෙනවා. සියුම් විතර්කයක්. වචී සංස්කාර මට්ටමකට ගිහිල්ලා නැහැ. දැන් අනිශ්චිත මට්ටමකදී ඒකත් නැහැ. මොකද අරමුණක් නැහැ නේද දාන්නේ හිත? නේද? ඔව්. එතන එහෙමනම් කාලමානෙන් මිදිලා. කාලේනොත් මිදිලා විතර්කත් සමනේ වෙලා. පූර්ණ වශයෙන්.
ඔව්. ඒ කියන්නේ ඒවා එන්න කාලමානෙන් ටික ටික නිදීමක් තමයි දිනුවට යනකොට වෙන්නේ.
එහෙම තමයි
ගන්න පුළුවන්.
ඔව් ඔව් ඔව්. ඒක
හරියි. ඒ වගේම මමත්වයත් ඒ තුලින්
හැලෙන්න ඕනේ. දැන් මොකද අපි මමත්වයක් ගොඩනගා ගන්න නම් යම්කිසි රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්. ඔය හතරෙන් එකක් මත විඥානය පිහිටන්න
ඕනේ.
එතකොට දැන් මමත්වයක් පහළ වෙන්න බෑ. නැත්නම් මමත්වයකට පිහිටන්න බෑ. ඔය එකක්වත් උපාදාන නොකරන මට්ටමක් තුල.
එතකොට සාමාන්‍ය ප්‍රපංච කියන එක ඔය
ඔක්කොගෙම රළුම මට්ටම.
රළුම මට්ටම. එතකොට ඒක තුල ඔය මමත්වය, කාලය ඔය ඔක්කොම තියෙනවා.
ඒ කියන්නේ
විතර්කත් තියෙනවා.
අනිවාර්යයෙන්ම.
මෙලෙකින්ම ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොගෙම රළු මට්ටම තමයි එතකොට ප්‍රපංච කියලා ගන්න.
අන්න හරි. ඔව්.
හරි. එහෙමයි සම්මත. මොකද මේ වචන ගැන අපි අර කතා කරනකොට මේ වචනේ හරි වචනද මෙතනට පාවිච්චි කරේ කියන එක ගැන නිකන් අර පොඩි සැකයක් ආවා. ඒකයි මම පැහැදිලි කරගන්න කතා කරන්නේ.
හොඳයි හොඳයි හොඳයි.
දරුවන් සන්නයි.
හොඳයි දරුවන් සන්නයි.
බුද්ධාරි රෝවි මාතාතුල.
හොඳයි දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව තුලනි සේනානායක ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එහෙනම් නේද? හොඳයි. ස්වාමීන් වහන්ස මට මගේ අතට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුණා. නමුත් මට පොඩි ප්‍රශ්නයක් මේක අහන්න තුනම්. දැන් ස්වාමීන් වහන්ස අර මේ අර ගිස්සල කතා කරපු අර ගැඹුරු උපේක්ෂාව කියලා අර දෙකක් කතා කරානේ. එතෙන් ස්වාමීන් වහන්ස අර පෙන්නුවේ මේ දැන් සංකත පටිච්ච සමුප්පන්නේ ඒ විදිහට දැන් මේ උපේක්ෂාවට එන හැටි ස්වාමීන් වහන්ස මම ඇත්තටම දැන් මේ උත්සාහ කරනවා අර සක්මන් භාවනාව කරනකොටම ඒ ඒ විදිහට අර ඒ මනාව ඔයාක් එනකොට ඒක පෙන්වලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට මට හිතෙන්නේ දැන් මම සක්මන කරනකොට මට සාමාන්‍යයෙන් මුකුත් ඒ කියන්නේ මේ ඒක දැනීමක් විතරයිනේ කියන්නේ තියෙන්නේ මේ එක්ක උෂ්ණ සීතල නැත්නම් තද ගතිය වගේ දැනීමක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් දැන් මේ වෙලාවට අර අරමුණක් එනකොට මම අන්න ඒකට ස්වාමීන් වහන්සේ එතකොට මට තේරෙනවා මම සමහරලාට ප්‍රපංච වෙනකම්ම යන බව. එතකොට මම මේ පටිච්ච සමුප්පන්න විදිහට තමයි මම දකින්න හදන්නේ. ඒක විදිහට මම අපේ ස්වාමීන් වහන්සේ කරලත් කියපු විදිහට මම මේක දකින්න උත්සාහ කරනවා ස්වාමීන්
වහන්සේ. ඔව් දැන් මට හිතෙනවා මෙහෙම දෙයක් පොඩ්ඩක් කියන්න අවශ්‍යයි. දැන් ඒ කියන්නේ සංකත පටිච්ච සමුප්පන්න ආකාරයෙන් දකින්න අපි ටිකක් මුලින් හදාගත්ත කායනුපසනාවක් කරහා වේදනානුපසනාවක් කරහා හදාගත්ත සතිමත් බවක් සම්පජඤ්ඤයක් අවශ්‍ය වෙනවා. මොකද මෙතන මේ කතා කරන්නේ ඍජුවම චිත්තානුපසනාව මට්ටමක්නේ. ඒ නිසා දැන් අපි ටිකක් එකපාරට මේක දාන්න කරන්න කලබල වෙලා බෑ. මේක මේ මට්ටමට එන්න නම් අපි චිත්තානුපසනාව මට්ටමක් වඩන මට්ටමකට එන්න ඕනේ. කායනුපසනාවක් වඩද්දී මේක අත්‍යවශ්‍ය නැහැ. මේ يعني හිතේ පහළ වේවි. හැබැයි එතන තමන්ට තේරෙනවා නම් තමන් මේක කරන්න ගියාම තාමත් හැහෙන වෙලාවක් යනවා. හිත සමහරලාට ගිහිල්ලා පැටලෙනවා, බලන්න ගියෙල්ලා පැටලෙනවා කියලා තේරෙනවා නම් මේක නෙමෙයි යන්න ඕනේ ක්‍රමේ. ඒ වෙනුවට කායනුපසනාවටම එන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ මම ඒක කරන්න උත්සාහ කරේ මට අර ගොඩා සාමාන්‍ය ප්‍රපංච එක එක සිතිවිලි එනවා. නමුත් මට මේ වගේ විදිහට ඒක අනිත්‍ය විදිහට හරිය නැත්නම් මේ වගේ මේ පටිච්ච සමුප්පන්න විදිහට පෙන්නකොට මට තේරෙනවා මගේ සිතිවිලි යන ප්‍රමාණය අඩු වෙනවා කියලා. ඒක හින්දා තමයි ස්වාමීන් වහන්සේ මම මේක කරන්න උත්සාහ කරේ.
මම කවන්නේ මේක ප්‍රයෝජනයක් ලැබෙනවා නම් යදුවට කමක් නැහැ. ඔව්
කලින් මම කරන්න උත්සාහ කරා ස්වාමීන් වහන්සේ අර පාරිලෙක සූත්‍රයේ toy වගේ එකක්මනේ තියෙන්නේ. නමුත් මට තේරුන්නේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. මොකද මට නිකන් එකම දේ ආයෙ කරනකොට ටිකක් වෙලාවකට නිකන් එපා වෙලා යන වගේ ස්වභාවයක් තිබුණා. හැබැයි මම දැන් මේ සක්මන් භාවනාව කරනකොට ඒක මේ උපකාර වෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. එන සිතිවිලි ප්‍රමාණය අඩු කරගන්න.
හරි.
ඒක නිසා තමයි මම ඒක බැලුවේ
ස්වාමීන් වහන්සේ. කමක් නැහැ.
කමක් නැහැ. තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේකට පොඩ්ඩක් වෙලා යනවනේ ස්වාමීන් වහන්සේ. දැන් මේක දැන් ඒ කියන්නේ මේ මන ධම්ම මනෝ විඥාන මට්ටමින් ඇවිල්ලා ඊට පස්සේ වේදනාව වොම කියලා පොඩ්ඩක් අර ස්ටෙප්ස් කීපයක් තියෙනවනේ බලාගෙන යනකොට. එතකොට මට ඒකට අර ටිකක් වෙලාවක් යනවා.
හරි.
එතකොට ස්වාමීන් මම හිතුවේ මම මෙහෙම කරොත් දැන් මම මේක දැන් ටිකක් පුරුදු කරන්න මට ඒක අර නිකන් හැඟීමක් විදිහට එනවා ස්වාමීන් වහන්සේ. එච්චර වෙලාවක් යන්නේ නැතුව
අර හරි හරි අනිවාර්යයෙන්. දැන් ඒකයි මම අදත් කිව්වේ. කියන්නේ මුලදී තමයි මේ විදිහට අපි මේ විස්තර සහිතව බලන්න වෙන්නේ. නමුත් පස්සේ ඒ අවබෝධය ලැබෙන්න එච්චර දුර යන්නේ නැහැ. අපි ඒක දිහා බලනවත් එක්කම යා යනවා. ඒ නිසා දැන් අර පුංචි දරුවෙකුට මුලදී තමයි අපිට තරවටු කළා, අවවාද කළා, මේ උගාක් ඉදින් මහන්සි වෙන්නේ. පස්සේ යා තේරුම් ගන්නවත් එක්ක අපි නිකන් චුට්ටක් එයා දිහා රවල බලනකොට මෙයා සකස් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි අපේ හිතෙත්
තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. මට තේරුණා මම බොහොම පිං ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ප්‍රසන්ත දිසානායකට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ, බොහොම වටිනා දේශනාවකට අද සමන්දුන්නේ. ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්නය දේශනාවට සම්බන්ධව. අද ඔබ වහන්සේ අර සැප වේදනාව, දුක් වේදනාව, සේවිතබ්බා අසේවිතබ්බා විදිහට මේ සූත්‍රයේ, මේ වටිනා සූත්‍රයට අනුව දේශනා කළා. මගේ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ, අර මජ්ජේ සූත්‍රයේ සැප එකාන්තයක්, දුක අනිත්‍යන්තේ මැද අදුක්කම සුඛ. එතකොට අර නිවන කොතනද කියන්නේ කිව්වහම, මැද අදුක්කම සුඛ, ඒ කියන්නේ උපේක්ෂා වේදනාවේ තෙමේ ඇලෙන්නේ නැතුව හිටියොත් තමයි අර මේ තණ්හා සිබ්බණියට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ, දැන් එතනදී සේවනය කරොත් හරි, එතකොට එකාන්තයකට අපි වැටෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක කොහොමද මේ ගලප ගන්නෙ? තෙරුවන් සරණයි.
හොඳයි මහත්තයාගේ ප්‍රශ්නේ ඉතාව රසවත්. දැන් මධ්‍යේ සූත්‍රයේදී කියනවා අන්ත දෙක අතහරින්න කියලා. එකාන්ත අන්ත දෙක වශයෙන් සැප වේදනාවත් උපේක්ෂා දෝමනස්ස වේදනාවත් පෙන්නනවා. දැන් මේ සූත්‍රයේදී කියනවා කුසලය වැඩෙනවා නම් ඒ සැප පාවිච්චි කරන්න කියලා, සේවනය කරන්න කියලා. ඒතකොට මේ දෙක අතර එක්තරා අන්දමක පරස්පර විරෝධී ගතියක් තියෙනව නේද? ඒක තමයි අහන ප්‍රශ්නේ. ඔව්. ඉතින් මට හිතෙන්නේ මෙතන අපි මේ ප්‍රයෝජනේ සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රයෝජන, දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තාම ඉන්නේ අපි හිතමු දෙකේ පන්ති. දෙකේ පන්ති ඉන්නකොට ඉතින් අපිට දෙකේ පන්තියට අදාළ වැඩ ටික තමයි ගුරුතුමිය පවරන්නේ. එතකොට අපි ඒ ටික සතුටින් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි දැන් තුනේ පන්තියට යනවා. තුනේ පන්තියට ගියාම ඉතින් දැන් දෙකේ පන්තිය වැඩ කරන්න උවමනා නැහැ. මොකද දෙකේ පන්තිය වැඩ ටික කරානේ. දෙකේ පන්තිය ටික වැඩ ටික කරාට පස්සේ තමයි අපි තුනේ පන්තියට ආවේ. ඉතින් එතකොට ඉතින් ගැටලුවක් නැහැ. දැන් ඉතින් අපි තුනේ පන්තිය වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදා හැම එකක්ම අර අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානන්සානස කියනා වගේ සාපේක්ෂයි ප්‍රායෝගිකයි. එකිනෙකට එකක් සාපේක්ෂයි. එකිනෙකට එකක් ඊළඟ එකට තමයි අපි යොමු කරන්නේ. ඒ වගේමයි මේවා හැම එකක්ම ප්‍රායෝගිකයි. දැන් අපි මුලදී අපි දුන්න ඔන්න මේ මොකද්ද මෛත්‍රී භාවනාවක් වඩනවා. මේකේ වඩද්දි ඉතින් හරි සතුටක් තියෙනවා. හිතේ ද්වේෂය පොඩ්ඩක් යටපත් වෙනවා. ඉතින් හරි සොම්නසක් තියෙනවා. කිසි වරදක් නැහැ. පස්සේ අපි තුමු දැන් යා මේ ආනාපාන සතියක් වඩන්න පුරුදු වෙනවා. ඒක තියෙන්නේ අකුපේක්ෂාවක්. අර වගේ ලොකු සතුටක් නැහැ. ඉතින් මුලදී උපේක්ෂාවක් තියෙන්නේ. හැබැයි හිතේ එක්තරා නිකම් පිබිදීමක් තියෙනවා, සම්පජඤ්ඤයක් තියෙනවා, දයද්යාසියුම්ම බලීමේ කුසලතාවයක් තියෙනවා. දැන් විතර්ක ටිකක් අඩු වෙන ගතියක් තේරෙනවා. ඉතින් එතකොට අර සොම්නස ආයි වඩන්න ගියොත්, ආයි නිකම් අපි දිගට මෛත්‍රී භාවනාව පැය ගණන් කරන්න ගියොත් අර මේකෙන් ආපු විතර්ක සමනය ආයි දිගට ඇවිස්සෙන්න පුළුවන්. එතන ඉතින් අරක දැන් පැත්තකින් තියලා මේක ඉස්සරහට ගන්නවා. අරකට අඩුවෙන් කරනවා, ආනාපාන සතිය වැඩියෙන් කරනවා. එතකොට එහෙමනම් අපි අර කලින් උපකාර වෙච්ච දේම දැන් තමන්ට තේරෙනවා මේ ඊළඟ මට්ටමට යන්න මේක හරියන්නේ නැහැ. මෙතෙන්ට මේක රළු වැඩි. ඒක එහෙනම් පැත්තකින් තියෙනවා. දැන් යනවා ඊට වඩා සියුම් එකක් අරගෙන. ඒ නිසා දැන් සක්කපන්න සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ කියනවා තමයි මේ සැප වේදනාවක් තියෙනවා, පාවිච්චි කරන්න පුළුවන්, පාවිච්චි කරන්න සුදුසු නැති, සේවනය කරන්න සුදුසුයි, සේවනය කරන්න සුදුසු නැති. එහෙනම් අපි මේකෙන් සේවනය කරන්න සුදුසු ටික සේවනය කරමින් යනවා. ඊළඟට උපේක්ෂා වේදනාවෙත් එහෙමයි, දෝමනස්ස වේදනාවෙත් එහෙමයි. කොහොමවම අපි දැන් සේවනය කරන්න සුදුසු ටික විතරක් ලං කරගෙන අපි ඉස්සරහට යනකොට ඔන්න ඊළඟ පියවර කියනවා දැන් විතර්ක සමනය කරන්න. විතර්ක වලින් තොර, කල්පනා කිරීම වලින් තොර මට්ටම තමයි මේකේ ප්‍රණීත. අන්න ඒකත් සමනය කරන්න. ඉතින් එහෙම යනකොට හුඟක් වෙලාවට හිතේ එන්නේ උපේක්ෂා මට්ටමක් වගේ තමයි. ඉතින් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යද්දං උපේක්ඛා. එතෙන්දී උපේක්ෂාවට තමයි මූලිකත්වය දෙන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියලා තියෙන්නේ. දැන් අපි මෙතන කතා කරනවා තමයි මේ ಜಾති තුනේම මේ වේදනා මට්ටම් තුනම ගැන. හැබැයි ඒ වේදනා මට්ටම් තුනෙත් බුදුරජාන් වහන්සේ දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම ඉස්සරහට ගන් තියෙන උපේක්ෂා වේදනා. ඒ උපේක්ෂා වේදනාව ප්‍රණීතයි අර දේවල් අනිත් මේ දොම්නසටත් සොම්නසටත් වඩා. ඉතින් ওই කාරණාව ඇත්තටම අතිශයින්ම පැහැදිලි වෙන සූත්‍රයක් තමයි සලායතන විභංග සූත්‍රය. අපි ඒකත් ඉස්සරහදී ගමු. ඒකෙදි හරි ලස්සන්ට ඔය වේදනා අතර වෙන හුවමාරුව කොහොමද මේ ගේහසිත උපේක් ගේහසිත සෝමනස්සය දුරු කරන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සයකින්. ගේහසිත දෝමනස්සය දුරු කරන්නේ කොහොමද නෙක්ඛම්මසිත දෝමනස්සයකින්. ගේහසිත උපේක්ෂාව දුරු කරන්නේ කොහොමද නෙක්ඛම්මසිත උපේක්ෂාවකින් කියන එක පැහැදිලි කරනවා. දැන් අපිට ඉතුරු වෙනවා ඔක්කොම නෙක්ඛම්මසිත පැත්තක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නෙක්ඛම්මසිත දෝමනස්සය දුරු කරන්න නෙක්ඛම්මසිත සෝමනස්සය පාවිච්චි කළා. දැන් එතකොට අපිට තියෙනවා නෙක්ඛම්මසිත සෝමනස්සයකුයි නෙක්ඛම්මසිත උපේක්ෂාවකුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සය දුරු කරන්න නෙක්ඛම්මසිත උපේක්ෂාව පාවිච්චි කළා. දතර අන්තිමට ඉතර වෙන්නේ නෙක්ඛම්මසිත උපේක්ෂාවක්. ඒ නෙක්ඛම්මසිත උපේක්ෂාවත් ඊළඟ කැලේ දෙයකට කඩනවා. ඒකත් අද අපි කතා කළා. එකක් තමයි උපේක්ඛා නානත්තා නානත්තසිතා, අනිත් එක තමයි එක උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා. ඒකෙත් උපේක්ඛා නානත්තා නානත්තසිතා කියන එකට වඩා උපේක්ඛා ඒකත්තා ඒකත්තසිතා කියන එකයි ප්‍රණීත ඒකට යන්න කියලා කියනවා. ඉතින් ඒකත් එකින් බැලුවම හරිම පුදුම ප්‍රතිපදාව බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ ප්‍රයෝජනීය බලලා පාවිච්චි කරන්න ඒකේ ප්‍රයෝජනේ ගන්න ඊළඟ එකට යාමට සඳහා මේක පාවිච්චි කරන්න. ඊළඟට ගියාට පස්සේ ඒකෙත් යම් ප්‍රගුණ වීමක් කරාට පස්සේ ඒකත් අතහරින ඊට එහා ප්‍රණීත මට්ටමට යන ඊට එහා සියුම් මට්ටමකට යන. ඒ නිසා පියවරෙන් පියවර ඉදන් නිසා ඉදන් පජහත කියන ක්‍රමයට තමයි යන්න තියෙන්නේ. හොඳයි.
අපේ ස්වාමීන් වහන්සේ හොඳින්ම පැහැදිලි මටතර මුලදී හිතුණා අර නිදාන කතාවෙදී මේක අහන්නේ ප්‍රශ්නේ සක්‍රයනේ. එතකොට යාගේ මට්ටමට අනුව මේ පිළිතුර දුන්නා කියන අදහස තිබේ. යවහන්සේගෙන් ඒක පැහැදිලි වුණා හොඳින්ම. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ බොහොමපි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව රත්නසිරි ගමගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
දෙරුවන් සරණ ස්වාමීන්
වහන්සේ.
ඔව්. මගේ සතිය තමයි මේ වැඩසටහනට ජොයින්ට් වුනේ. මිට කලින් ලින්ක් එක ඇවිල්ලා තිබුණා.
ඔව්.
මම නිතරම ධර්ම දේශනා සවන් දෙනවා නොයෙකුත් ක්‍රම සහ විදි වලින්. මම අද පොඩි ධර්මයේ මට ගොඩක් වෙලාවට ප්‍රශ්න එනවා අඩුයි. ඒකට හේතුව මම බොහෝ වෙලාවට මම වැඩිපුරම සක්මන් කරනවා. ඉස්සර භාවනා කරන්න තියෙනවා පරියංක භාවනා. ඒවෙන් බොහෝ දේවල් තේරුම් ගන්න අවබෝධයෙන් ප්‍රඥාවෙන් තමයි කාලය ගත කරන්නේ. හැකියාවක් නම් දැන් කරන්නේ නැහැ. මොකද ඒ හැකියාව නොකරනත් ඒ තුනේ ගොඩක් වෙලාවට අපු නොයෙකුත් සිතේ තිබිච්ච ප්‍රශ්න තේරුම් ගැනීම නිසාමයි සැහැල්ලුවෙන් ජීවත් වෙන දැන්. මට තියෙන ප්‍රශ්නයක් වශයෙන් තියෙන්නේ මේ ගොඩක් වෙලාවට මම ජීවිතය ගත කරනකොට වරින් වර එන යන දේවල් තමයි විතක්ක විචාර ස්වභාවය. හැබැයි ඒ විතක්ක විචාර ස්වභාවය හැමතිස්සෙම අරමුණු කරන්නේ මේ ප්‍රඥාවෙන් ඒක විසඳුමකට එන්න. මම බොහෝ දේවල් හිතේ තියාගෙන ඉන්නේ නැහැ. ඒ තියාගෙන ඉන්න දේවල් වලට ඒ වෙලෙම ඒ සක්මන් කරමින් හෝ කොමන හෝ ආකාරයකින් මට වැටහෙනවා අවබෝධ වෙනවා. ධර්මී තියෙන මූලික ගුණාංග වලින් තමයි මම ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. ඒක නිසාම මගේ ජීවිතයේ තියෙන බොහෝ දේවල් වලට ලේසියෙන් කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් මොනවා හරි නිවුස් එකක් බැලුවත් එල්නාන්ටියක් බැලුවත් වෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා යම්කිසි කටයුත්තක් කරත් ඒ හැම දෙයකින්ම තේරෙනවා මේ ඒ අය යන මාවතත් ඒවා මගේ තුළින් යම්කිසි විදියකින් ආවොත් ඒකෙන් වෙන මේ ප්‍රශ්න ඒ ඔක්කොම තේරෙනවා. එතකොට මේ සමහර වෙලාවල් තියෙනවා මෙන්න මෙහිම හිතනවා මේ දැන් මතුවෙච්ච ප්‍රශ්නය නිසා තමයි මම මේක මට විසඳ ගන්න ඕන නම් මට ඉමින්සරේ විසඳ ගන්න පුළුවන් ටක් ගාලා ඒ වුණාට මට හිතනවා මේ ස්වාමින් වහන්සේගේ උපදේශ මාලාවකු නැතුව මං මේ ගිහියෙක් වශයෙන් ඉන්නකොට සමහර දේවල් දෙන අපි අතින් ප්‍රශ්න විසඳන්න ගියාම ඒවා සමහර දේවල් වලට මේ ඒක සාර්ථකම දේවල් නොවෙන්න පුළුවන් ටික කාලයක් ගිහිලා තමයි ඒකේ වැරදි වුණාට පස්සේ සමහර ලාට කුසලයක් වෙලා තමයි ඒක පස්සේ කුසලයකට හැරෙන්න වෙන්නේ.
මහත්තයා ප්‍රශ්න කෙටියෙන් අහනවා.
ආත් මාර්ගයට එනකම් රහත් මාර්ග රහත් ඵලයට එනකම් රහත් මාර්ගයේ යන් දක්වාම කෙනෙකුට හිතෙන්න පුළුවන් සිතෙන් කයින් වචනයෙන් වෙන ක්‍රියාවල් වලින් බේරෙන්න. ඒ කියන්නේ මොකක් හරි උපායශීලී ක්‍රම. දැන් ඒ උපායශීලී ක්‍රම කරන හැමදැසින්ම හිතෙන්නේ මේ ජීවිතය තුළම අපිට නිවන් දකින්න පුළුවන්. හැබැයි මේ ජීවිතය තුළ නිවන් දකින්නකොට අපිට අපේ ජීවිතය ආරක්ෂා කරගන්න සෑම දෙයකින්ම මේ උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොට මම කියන සංඥාව මෙතෙන්ට එනවා. දැන් මම මෙතනින් නැවතුනොත් මෙතනින් එහාට කරගන්න තියෙන ඉදිරියට කරන්න තියෙන වටිනා දෙයක් අපිට අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා යම් කිසි උපායශීලී ක්‍රම සිතෙන් කයින් වචනින් සිදු වෙන්න පුළුවන්. එහෙම සිදු වෙනකොට මම දන්නවා මෙතනින් පොඩි පවක් අකුසලයක් සිදු වෙනවා. නමුත් පසුව ඒ දිහා බැලුවහම හිතනවා ඒ අකුසලයක් පවක් සිදු වුණා ඒ ක්‍රියාව තුළින් මම වෙන ඊට වැඩිය වාසි ප්‍රයෝජනයක් ගන්නයි මම ඒක කරේ කියලා හිතනවා. එහෙම හිතලා හිත හදාගෙන ඒ වගේම ඒ තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරලා පත් කරගන්නවා. මේ විදියට එහෙම හිතලා ජීවිතය සකස් කරගන්න එක හොඳයිද?
ඔව් දැන් ඕක මහත්තයා සංකල්ප මත පදනම් කරගෙන සම්මුතියක් මත පදනම් කරගෙන අහන මේ ප්‍රශ්නයක්. ඒ නිසා ඔය මට්ටම අවශ්‍ය වෙනවා. එතන තමයි තියෙන්නේ කතකින් අපි කතා කරන මේ ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨිය නැතුව අපිටින් එහාට යන්නත් බෑ. ඒ ලෞකික සම්මාදිට්ඨිය අවශ්‍යයි. හැබැයි ලෞකික සම්මාදිට්ඨියේ මතින් පමණක් ඉස්සරහට යන්නත් බෑ. ලෞකික සම්මාදිට්ඨියේ තියෙන ප්‍රධාන කාරණාව තමයි අපි කර්මයේ කර්මඵලයේ අදාහගෙන ජීවත් වීම. අපි හොඳ දෙයක් කරාම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා, නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා අපි මේ මත පිළිහිටගෙන ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යනකොට අන්න ඊළඟ ප්‍රතිපදාවක් වශයෙන් තමයි අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් මුණගැහෙන්නේ. ඉතින් ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන්නේ කිසිවක් අල්ලගන්න නැතිව, කිසිවක් උපාදාන කරන්න නැතිව, මමත්වය ගොඩනගා ගන්න නැතිව, මේ මමත්වය ගොඩනගා ගැනීම තුලින් පවා හිතේ ඇතිවන දුක තේරුම් ගනිමින් යන ගමනක් තියෙනවා. මාත්‍ය පුළුවන් නම් මේ තව මේ ධර්මදේශනා මාලාවේ නෙමෙයි මීට කලින් කරපු ධර්මදේශනා මාලාවක තියෙනවා සම්මාදිට්ඨිය ගැන අපි කරපු ධර්මදේශනා වගේක් කච්චානගොත්ත සූත්‍රය කියලා. පුළුවන් නම් ඒ කච්චානගොත්ත සූත්‍රයේ දේශනා මට මතක විදිහට 6ක් හෝ 8ක් කරා. ඒකත් පොඩ්ඩක් ශ්‍රවණය කරන්න. එතකොට මාත්‍යගේ ප්‍රශ්නය විසඳෙයි කියලා මම හිතනවා. හොඳයි.
ඔව් ස්වාමීන් වහන්සේ මම අද ඒක ඔක්කොම දැක්කා.
හොඳයි. හොඳයි.
මම ඉඳාගත්තේ ඔක්කොම එකින් එක.
චුට්ටක් අහන්න. එතකොට ඔව් ඒක තමයි. ඒ ටික පොඩ්ඩක් ශ්‍රවණය කරන්න. ඊට අමතරව ටිකක් බණ භාවනා, يعني භාවනා පැත්තෙනුත් ඉස්සරහට එන්න උත්සාහන්ත වෙන්න. එතකොට හුඟක් ඔය තියෙන ප්‍රශ්න සමනයටපත් වෙනවා. හොඳයි. අපි පිවිසෙනවා ඊළඟ ප්‍රශ්නයට.
ඊළඟ දහම් ගැටලුව ප්‍රභාගමයේ ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
අද ධර්ම දේශනාවට අනුව විතක්ක විචාර රහිත උපේක්ෂාව කියන්නේ ස්වාමීන් වහන්ස භාවනාමය අත්දැකීමක් විදියට මුණ ගැසෙන අර ගල්වලු මාවතෙන් තාරපාරකට යන ස්ථානයේද ස්වාමීන් වහන්ස?
මුලදී එහෙම තේරෙන්න පුළුවන්.
එතරට එක දවසයි කීස්වස්.
ඔව්
යන්න මෙරණසාවිනාසේක ලබා ගන්න ගත යුතු දෙයක්ද වහන්සේගේ උතුම් සමතහන.
තේම් ගක් කාලවට එතෙන්දී ගන්න වෙන්නේ අපේ හිත ලෝභයෙන් තොරව කටයුතු කරනවා නම් දෙයක් උපාදාන කරන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතිව හිත වාසය කරනවා නම් එතනත් තියෙන නෙකම්මයක් තමයි. මෙතන අර බොහොම රළු මට්ටමක් තමයි අපි ඔය කියන්නේ මේ දිහිගේ අතහරිනවා කියන එක. ඒකම නෙමෙයි මේ කියන්නේ. ඒකේ පැත්තක්.
අර ගල්බරළු මාවතෙන් සියුම් තැනට අනේක විතරමත් විඳින්න ඕනද ස්වාමිනාස?
ඔව් ඒක ඉක්මනට ඒවි. දිකට දෙකට කරගෙන යනකොට අපි කොහුණු වෙනකොට ඔව් ඒක ඉක්මනට ලබා ගන්න පුළුවන් වෙනවා.
එතකොට සිත හැමතිස්සෙම එතන පවත්වන්නද? කියන්නේ දිනේදා නිතර නිකන් ඉන්න මොහොතත් එතනටද
කළ බලමු කොනේද? ඔව් කළ බලමු. හොඳයි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී
භව තෙරුවන් සරණයි. හොඳයි මම අවසාන ප්‍රශ්නේ අපි ගමු.
හරි එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ගැටලුව ලතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් කියන්න.
ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
හුඟක් සැහැල්ලුවෙන් හිස් අවකාශක ඉන්නා වගේ තමයි සංඥාක තේරෙන්නේ. අර කය උනත් තේරෙන්නේ නැහැ. සක්මනකට එහෙම තරම් එහෙම දාලා බලන්නද? දැන් ඒකත් එහෙම කරගෙන යනවා. ඒකත් සොල්නෝසර් පදයන්ස් වගේ දැන් ඉන්න පුළුවන් තත්ත්වයකට තියෙනවා. එදිනදා මේ වැඩ කරන කොටස් ස්වාමීන් වහන්සේ මේ සතිමත්වම ඉන්නවා. ස්වාමීන් වහන්සේ මෙතන මට ගැටලුවක් තියෙනවා. දැන් සතිමත් දැන් මුල කොටසේදීම මේ වගේ දේවල් වලදී ස්වාමීන් වහන්සේ ඒ කාරණේ ගැන තර විමසන් නැතුව උපාදානය නොකර නිකන් මේ දැන් අතිස් විදිහටම ඉන්න එකද සුදුසු ස්වාමීන් වහන්සේ?
එහෙනම් ඒකේ ඇත්තටම පැති කීපයක් ඉතින් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අවශ්‍යතාවය තියෙනවා නම් එතෙන්ට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් හිතන්න අපි වාහනයක් පදවනවා. දැන් වාහනයක් පදවනකොට අපිට ඒකට අවධානය යොමු නොකර ඉන්න ගියොත් හිත හිස්ව පවත්වා ගැනීම කියන එකට විතරක් ප්‍රමුඛත්වය දුන්නොත් ඉතින් මේ හැප්පෙන්නත් පුළුවන් වාහනේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙම ලොකු අවධානයක් Tamanට උමනා නැත්තම් එතෙන්දී එහෙම අනිශ්චිත වාසය කරාට වරදක් නැහැ. දැන් අපේ අවධානයේ වමනා තැනකදී අවධානයේ යොමු කරාට කමක් නැහැ. හැබැයි එතෙන්දී හිතේ පුළුවන් තරම් අවම ආතතියක් ගොඩනගෙන අන්දමින් කරන්න පුළුවන් නම් වටිනවා. හොඳයි. මම හිතනවා මේ පිළිතුර ලැබුණා කියලා. අපිට මේ chat එකට ප්‍රණීරියක් එවලා තිනවා. අපි ඒකත් චුට්ටක් ගමු මේ කියලා තිනවා මේ තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස. දෛනික ජීවිතයේදී කෙනෙක්ට සිතම ප්‍රශ්න අහන සිතම පිළිතුරු දෙන අවස්ථා බහුලයි. එසේ සිතෙන විට එයද විතක්ක ਵਿਚාරයයි සිතම මතක් කර දෙනවා. එවිට කළ යුතු දේ සිත කරන්නා වූ ප්‍රපංචකරණ දෙස බලා හිඳීමයයිද සිතම කියනවා. මෙසේ සිත වැඩ කරන ස්වභාවය සිතම මතක් කර දීම සුතමේ දැනුව මත සිදුවන්නක් වෙන්නත් පුළුවන් කියලා හිතුණා. නමුත් එය අවස්ථාවෝචිතව මතක් වීමත් සතිමත් බවක් නේද? විටක හිතට හිතම මේ ලෙස කළ යුතු ඊළඟ පියවරයන් මතක් කරන විට කරන්න දෙයක් නැතුව යනවා. එසේ හිතන එක ගැන හිතනවා හැර. මෙසේ විතක්ක ਵਿਚාර මට්ටම ප්‍රථම ධ්‍යාන මට්ටමක් ලෙස මෙම සූත්‍රයේ සඳහන්. යම් පුද්ගලයෙක් භාවනා කාලයේ නැතුව මෙසේ යම් සමාධි මට්ටමක හැම විටම සිටිය හැකිද? මේ විතක්ක ਵਿਚාර සහිත සෝමනස්ස ස්වභාවයක් කියලා අද උගත් දෙයින් සිතුණා. මේ කාලය සමග සකස් වෙයි නේද? කාරණික උපදේශක් ලැබේවා. පොතේ ඒක තමයි අපිටත් හිතන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිත යමක් හිතනකොට හිතින්ම තමයි පෙන්ලා දෙන්නේ මේ හිතන එක වැරදි කියලා. නැත්තම් මේ හිතන එක නිවැරදි කියලා. මොකද අපි තුල යෝනිසෝ මනසිකාරයක් ක්‍රියාත්මක වෙනකොට සතිමත් බවක් ක්‍රියාත්මක වෙනකොට ප්‍රඥාවක් වැඩෙනකොට ඒ සතිමත් භවෙන්න අපිට නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන්ම පෙන්නනවා දැන් මේ වෙලාවේදී කළ යුතු දෙයක් නැත්තම් නොකළ යුතු දෙයක් තමයි මේ කරන්නේ කියලා. ඒතර ඒක තවත් සිතකින් තමයි තේරෙන්නේ. අපි හිතමු ඒව තේරනවත් එක්කම ඔන්න ඒ අපි හිතමු අනවශ්‍ය දෙයක් නම් හිත හිතා හිටියේ ප්‍රපංචයක් නම් කර කර හිටියේ ඔන්න ඒක සමණයටපත් වුණා. ඊට පස්සේ තින් දැන් විතර්කත් සමණය වෙන්න ඕනේ ඊළඟ පියවර වශයෙන්. එතකොට ඔන්න දැන් හිත සම්සුන් වුණා. අතුරත කතාව සමණය වුණා පූර්ණ වශයෙන්. ඉතින් ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක කිසි වරදක් නැහැ. මේක මේ තේරුම් ගන්න තියෙනව නිවැරදි. ඊට පස්සේ ඊළඟට අහන ප්‍රශ්නය තමයි මේ ප්‍රථම ධ්‍යාන මට්ටම ද මේ කතා කරන්න කියලා. ඒ ඇවිල්ලා මේ විපස්සනාවකින් එන මට්ටමක් නෙමෙයි ප්‍රථම ධ්‍යාන මට්ටම කියන්නේ තනිකරම සමතයකින් ගත්ත මට්ටමක්. ඒ සමත සමාධියේ බලවත්කම දුර්වලනවත් එක ආයෙත් හිතට විචා මේ විතක්ක ਵਿਚාර එනවා. ඉතින් ඒක තමයි ඒකේ තියෙන පාඩුව. නමුත් විපස්සනාවක යන ගමන ඊට වඩා ප්‍රබලයි කියන්න පුළුවන්. එයා ඒක යන්නේ මේ සමාධිය මුල් කරගෙන නෙමෙයි. ඒක යන්නේ සතිය සමාධිය ප්‍රඥාව මුල් කරගෙන. ඉතින් ඔය කාරණා කීපයක් මෙතෙන්දී මුල් වෙනවා. එතකොට එයා මේ විතර්කවල තියෙන ප්‍රපංචවල තියෙන නිස්සාරත්වය තේරුම් අරගෙන ප්‍රඥාව මත පදනම් වෙලා තමයි ඒවා අතහරින්නේ. ඒ නිසා එතන ඒ තමන් අත්දකින තත්වයන් ටිකක් යාදෙන ගතියක් කල් අල්ල හිටින ගතියක් තියෙනවා. නැතු අර මේ බෝලයක් කකුලෙන් පාගගෙන වතුරේ තියෙනකොට කකුල අයින් කරව ගමන් බෝලේ මතුවෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ ප්‍රථම ධ්‍යානයේකදී ද්විතිය ධ්‍යානයේකදී තියෙන්නේ. ඒ සමාධියේ ප්‍රබලතාවයේ තියෙන තාක් පමණයි හිතේ සංසිඳීම තියෙන්නේ. ඊට පස්සේ තින් ආයෙත් හිත මේ කෙන්ද්‍රී ගන්න ගන්නවා. හැබැයි දැන් විපස්සනාවකදී තමන් ක්‍රමසහ විදි දන්නවා, දේවල් ගැන යථා අවබෝධයක් තියෙනවා, වැඩිච්ච සතිමත් බවක්, ඒකාග්‍රතාවයක් ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ කාරණා රසක් එක්ක තමයි යා ගමනක් යන්නේ. ඉතින් එතකොට හිතට එන ප්‍රපංච සමනය කරන්නේ, විතර්ක සමනය කරන්නේ සෑහෙන පුළුල් පදනමක් මත පිහිටාගෙන. ඉතින් ඒ බඳු සත්‍යයක් ගැන තමයි අද අපි කතා කළේ. හොඳයි. එහෙමනම් අද අපි පැය දෙකකුත් විනාඩි 20ක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඒ අනුව අපි රැස්කරගත්තා වූ සීලමු කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං. චාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු.
දෙවන සරණයි පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ. හොඳයි. දෙවන සරණයි.